හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහි වුණා උතුම් ධර්ම රත්නයටත්, ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහි වුණා වූ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාර වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ පෝතලී සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ අංගුත්තරාපණං ජනපදේ, අංගුත්තරාපණං ධනංවැස්සංගේ, ආපනනං නියංගමි වැඩ වාසය කරති. එකල්ලි භාගතුන් වහන්සේ පෙරුරු වේලේ හැඳි පෙරව පාසිවුරුගෙන ආපනනං නියංගමට පිළිපිනිස වැඩිය. ආපනනං නියංගමේ පිළිපිනිස හැසිර බතින් පසු කාලයේ පිණ්ඩපාතයෙන් වැළකුණේ එක්තරා වනලැහැවක් යම් තැනැක්කිද එතෙන්ට දිවා වීරණේ පිණිස වැඩිය. ඒ වනලැහැවට ඇතුළ එක්තරා ගසක් මුල දිවා වීරණේ සඳහා වැඩවුන් පෝතලී නම් ගෘහපති තෙමේද සම්පූර්ණ හැඳීම් පෙරවීම ඇත්තේ කුඩයෙන් ආ පාවහන් වලින් යුක්තව පාගමනින් සක්මන් කරන්නේ. ඒ වනලැහැබ යම් තැනක්කිද එතෙන්ට ගියේ. ඒ වනලැහැබට ඇතුළු භාගතුන් වහන්සේ යම් තැනකද එතෙන්ට පැමිණියේ. පැමිණ භාගතුන් වහන්සේ සමග සතුට වූයේ. සතුට විය යුතු සේ කටයුතු කතා කොට නිමවා එක් පැත්තක සිටියේ. එක් පැත්තක සිටියාව පෝතලී ගෘහපතියාට භාගතුන් වහන්සේ ගෘහපති ආසන ඇත්තා ඉඳින් කැමැත්තේ නම් ඉඳ ගනුවයි කියේ. මෙසේ කී කල්ලි පෝතලී ගෘහපති තෙම මට ශ්‍රවණ ගෞතම ගෘහපති වාදයෙන් කතා කරයි කියා කිපුනේ නොසතුටු සිත් ඇත්තේ නිශ්ශබ්ද වේ. දෙවෙනි පාටත් තථාගතයන් වහන්සේ කිව්වහම තරහ ගියා. තුන්වෙනි පාටත් කිව්වහම තරහ ගිහිල්ලා කියනවා භාග්‍යවත් ගෞතම වහන්සේ, ඔබ වහන්සේ මට ගෘහපති වාදයෙන් කතා කරේ යන යමක් වේද? මේ කාරණේ නුසුදුසුය, මේ කාරණේ නොගැලපේ කියලා. තථාගතයන් වහන්සේ පැවසුවා ගෘහපතිය තොපගේ ආකාරයේද සටහනද ලකුණුද ගෘහපතියකමයි. භාග්‍යවත් ගෞතම වහන්සේ එසේ වුවද මා විසින් සීළු කර්මාන්තයෝ අත්හරින ලද්දාහු. සීළු ඕහාරයෝ සින්ද දමන ලද්දාහු. පාලි භාෂාවෙන් පෙන්නන සබ්බේ කම්මන්තා සබ්බේ වෝහාරා කියලා. වෝහාර කියන්නේ වචී සංකාර නේද? ගෘහපතේ කෙසේ නම් තා විසින් සීළු කර්මාන්තයෝ අත්හරින ලද්දාහුද? සීළු ඕහාරයෝ සින්ද දමන ලද්දාහුද? භාග්‍යවත් ගෞතම වහන්සේ මෙහි මගේ ධනයක්, දාන්නයක්, රෙදි රත්තරන් ආදියක් වෙද්ද ඒ සියල්ල පුත්‍රයන්ට දායාද කොට පාවා දෙන ලදිමි. එහිම මෙසේ කරවයි ආවාද නොකරන්නේ. මෙසේ නොකරවයි නැවත නොකියන්නේ. කෑම ඇඳීම ලැබීම පමණක් ඇත්තේ වාසය කරමු. භාග්‍යවත් ගෞතම වහන්සේ මෙසේ වනායි මා විසින් සීළු කර්මාන්තයෝ අත්හැරීම කරන ලද්දාය. සීළු ඕහාරයෝ සින්ද දමන ලද්දාය. දැන් බලන්න තාත්තා කෙනෙක් එයාගේ බිස්නස් එක අද කාලේ බාර දීලා කියනෝ මේ විදිහට කරන්නයි කියලා. මෙයා එහෙම මොකක්වත් කියන්නේ නැහැ. තමන්ගේ ආහාර පාන ආදියයි ඇඳුම් බැලඳුම් චුට්ට ගැන විතරයි එයා බලාගත්තේ. එයා හිතුව ඔක්කොම ඕහාර සමුච්ඡේදයේ සිද්ධ වුණා කියලා. තථාගතයන් වහන්සේ පවසනෝ ගෘහපති නුඹ කියන ඕහාර සිඳීමේ එක ආකාරයක්, ආරවිනී තව ආකාරයක් කියලා. ස්වාමිනී කෙසේ නම් ආරවිනී ඕහාර සිඳීම වේද? ස්වාමිනී භාගතුන් වහන්සේ යම්සේ ආරවිනිය වෝහාර සිඳී වේද මට ඒ දේශනා කරත්වා කියලා ඉල්ලා සිටියා. ගෘහපති එසේ නම් අසව යහපත් කොට මෙනෙහි කරව කියන්නේ මේ කියලා වදාළා. ස්වාමිනී එසේ කියලා පෝතලී ගෘහපති දෙම භාගතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ මේක ප්‍රකාශ කළා. ගෘහපති මේ ධර්ම අටක් ආරවිනිය වෝහාර සිඳීම පිණිස පවතී. කවර අටක් දෙයත් සතුන් නොමැරීම නිසා සතුන් මැරීම දුරකොට යුතුය. අපානාති පාතන් නිසායි පානාති පාතෝ පහතබ්බා. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා for the purpose of not destroying life, destruction done to life should be given up කියලා. purpose එකක් තියෙනවා. මේක කියවනකොට මට නම් තේරුණා බුදුහාමුදුරුවෝ මේ මෙතන කියන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ අපිට පානාති පාතේ කරන්න එපා කියනවනේ. අන්න ඒ අර්ථයෙන් නම් නෙමෙයි කියලා. ඉතින් මේ සූත්‍රයෙන් පෙන්නනවා මේ පස්සේ පෙන්නනවා මේ කරන්නේ මොකටද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ යෑම සඳහායි අපි මේ දේ නොකරේ ඉන්නේ. ආපහු පෙන්නන දුන්දේ ගැනීම නිසා නුදුන්දේ ගැනීම දුරුකොට යුති. දින්නම් දානා නිසායි අදින්නා දානා පහතබ්බා කියලා. දීපු දේ ගැනීම සඳහා තමයි අපි මේ දේ නොකරේ ඉන්නේ. දැන් ඉතින් ඔය පානාති පාතයයි අදත්තා දානය අපි මේ ඩයග්‍රෑම් එකේ ලකුණු කරලා තියෙනවා. බලන්න මේ වාහනේට රෝද හතරක් තිබුණානේ. දැන් තව දෙකක් එක්කහුවිලා නේද? පානාතිපාතයයි අදත්තාදානියයි කියන්නේ. එතකොට මගේ ඉස්සර සිරිතක් තිබුණා. තථාගතයන් වහන්සේට රාත්‍රී කාලේ මල් පැන් පූජා කරනවා, ගිලම්පස පූජා කරනවා. මමත් ඒකක් හදාගෙන ගිහිල්ලා භාවනා කරනවා. දවසක් කොහොම පූජා කරපු වෙලාවේ මේ සාම්පති මහ බ්‍රහ්ම රාතන් වහන්සේ වැඩ හිටියා. රාතන් වහන්සේ කිව්වා, "දරුවෝ ඔබේ අතින් අදත් ආදානෙ සිද්ධ වෙනවා" කියලා. ඉතින් මාව ගිහිල්ලා ඉඳ උනාර පුටුවේ, මම භාවනා කරන පුටුවේ ඉඳ විල මම කල්පනා කළා, අද දවසට මගේ අතින් මේ මදත්ත දාණය සිද්ධ වුණාද කියලා. මුළු දවසම සිහි කළා, කරපු දෙයක් නැහැ. ඒටි ඉස්සෙල්ලා දවසේ සිහි කළා, එදාටත් නැහැ. මුළු සතියම මෙනෙහි කළා බැලුවා, මුළු සතියේටම කරා වූ අදත්ත දාණයක් නැහැ. ඒ පාරම රහතන් වහන්සේගෙන් ඇහුවා, "කොහොමද මම අදත්ත දාණය කරන්නේ?" කියලා. ඉතින් රහතන් වහන්සේ කෝ ඒක හදාගෙන ඇවිල්ලා තියෙනවනේ, ඒක බොන්න කියලා. මම උගුරු දෙකක් බීලා ආයෙත් අහනවා. රහතන් වහන්සේ කෝ නැහැ, ඉවරටම බොන්න කියලා. බිව්වට පස්සේ ඇහුවා, "දරුවා ඔබට මේ තේ එක කවුරු හරි දුන්නද? නැත්නම් ඔබ මෙලදී ගත්තද?" කියලා. ඉතින් මං කෝ මෙලදී ගත්තා කියලා. තේ කොළ මෙලදී අරගෙන අපි හදාගන්න. මෙලදී ගත්තනම් දරුවා එතන අදත් ආදානෙ තිනවා කිව්වා. ඒක කිව්ව ගමන් මට නම් වැටුණා. ඉතින් මං ඒක පෙන්වන්නම් ඕගලන්ට උදාහරණයකින්. දැන් ඕගොල්ලෝ රජයේ රැකියාවක් කරනවා. වෙන තැනක රැකියාව කළත් මෙච්චරම තමයි. එතකොට රජය රැකියාවක් කරනවා නම් ওই රජයට මුදල් කොහින්ද ඕගලන්ට පඩි ගෙවන්නේ? බදු වලින් නේද? ඉතින් මෙතන කවුරුත් ඉන්නවද අනේ රජතුමනි ගන්න, අනේ අගමැතිතුමනි ගන්න කියලා කැමැත්තෙන් දෙනෙක් කෙනෙක් ඉන්නවද? කවුරුත් නැහැ. අන්න නීතිය පැනෙව්වා, දුන්නේ නැත්තම් හිරේ දානවා කියලා. ඉතින් ඒකේ බයට තමයි මේ පුද්ගලයා මේ මුදල් දෙනවා කියන එක තියෙන්නේ. එතකොට එහෙනම් ඉතින් ඒක අපි අදත් ආදානෙ නේද එතන තියෙන්නේ. එතකොට අපි ඒකට හවුල්කාරයෙක් වෙනවනේ. එහෙනම් අපිටත් තියෙන්නේ අදත් ආදානෙ තමයි. ඉතින් දැන් මම ඕගොල්ලන්ගෙන් ඇහුවොතින් මේ පානාතිපාතය කරනවද කියලා, ඕගොල්ලෝ නැහැ කියනෝ නේ. මල් හිටවනවද ඇහුවොත් ඔව් කියනවා. ඉතින් මල් හිටවනවා නම් සත්තු මැරෙනවා කියන එක තියෙනවන්නේ. එතකොට දැන් මම ওই වෙලාවේදී කල්පනා කළා. ඉතින් ওই විදිහට බැලුවාම එතකොට ওই ශිල්පද වලින් 70%ක් විතර තමයි තියෙන්නේ. අන්න ඒ වෙලාවේ මහා විශාල සමාධියක් ඇති වුණා. ඇයි සත්‍ය සත්‍ය වශයෙන් පිළිගත්තා. බොරුවට නැති දෙයක් තියනවායි කියලා ගන්නේ නැතුම්. එතකොට මේ දැන් ওই අදත්තා දාන කතාවේදී දැන් පානාතිපාත කතාවේදී එහෙම ඕගොල්ලෝ කියනවා නේද මෙහෙම දෙයක්. ඉතින් ඔතන මේ දැන් සතෙක් ඉන්නවා කියලා දැනගන්න ඕනේ. කාරණා පහක් සම්පූර්ණ වෙන්න ඕනේ එහෙම කියලා නේද? මොකද්ද ඒ කියන්නේ? මේ කියන්නේ තථාගතයන් වහන්සේ වෙන්ලා දීලා තියෙන මේ සංසාරේ යන මනුස්සයාට කොයිතරම් දුරට ඔය සිග්නිෆිකන්ට් විදිහට ඔය කර්මය කෙරෙන්න ඕනිද? එයාට පළ දෙන්නේ කියන එකයි. එතකොට මේ අපි අද කතා කරන්නේ මොකක්ටද? අපි අද කතා කරන්නේ අපි ඇයි මේ පානාතිපාතේ නොකර ඉන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න. එතකොට අරියට මගේ ගිහිල්ලා ඕගොල්ලෝ ලබා ගන්නෙ මොකද්ද? මගපල චිත්තය. ඒ මගපල චිත්තේ කර්මයක් නැහැ. එතකොට එහෙමනම් මේ නිර්වාණය යන මිනිස්සයාගේ කර්ම නැති විශේෂයයි අර සංසාරය යන මිනිස්සයාගේ කර්ම විශේෂය ගලපන්න යන්න එපා. ඒ දෙකක්. ඒක හරියට රේල් පීලි දෙකක් වාගේ. එකක් නිර්වාණයට යනවා, අනිත් එක සංසාරය යනවා කියන එක තියෙනවා. ඒ දෙක එක්කව වෙන්නේ නැහැ. අපි අද මේ දේ නොකර ඉන්නේ මේ අරියට මගේ ගමන් කරන්න ඕන නිසා. ගමේ පන්සලේ හාමුදුරු කින් නිසා නෙමෙයි. එතකොට ඊළඟට පෙන්නනවා, ඇත්ත කීම නිසා බොරු කීම දුරුකොට යති. සච්ඡං වාචා නිසාය මුසාවාදෝ පහතබ්බා. අන්න මුසාවාදී කියන එක තුන්වෙනි කාරණේ මේකේ ලකුණු කරලා තියෙනවා. හතරෙනි කාලයට පෙන්නනෝ කේලාම් නොකීම නිසා කේලාම් කීම දුර්කොටිති. අපසුනං වාචා නිසා පිසුනා වාචා පහතබ්බන්න. හතරෙනි කාරණේ කේලාම් කීම කියන එක ලකුණු කරලා තියෙනවා. පස්වෙනි කාරණේට පෙන්නනෝ ගිජුවීමයි කියන ලද ලෝභය නොකිරීම නිසා ගිජුවීමයි කියන ලද ලෝභය දුර්කොටිති. අගිද්දී ලෝභන් නිසා ගිද්දි ලෝභෝ පහතබ්බන්. අන්න පස්වෙනි කාරණේ ගිද්දි ලෝභය කියන එක ලකුණු කරලා තියෙනවා. ඊළඟට හයවෙනි කාර්යයට පෙන්නනවා නින්දා කිරීමෙන් නොගැටීම නිසා නින්දා කිරීමෙන් ගැටීම දුරුකොට යුතුය. අනින්දාරෝසන් නිසා නින්දාරෝසෝ පහතප. අන්න 6 වෙනි කාරණේ නින්දාරෝසය කියන එක වේදනාවයි පරාමාස කාය ග්‍රන්ථය අතර ලකුණු කරලා තියෙනවා. ඊළඟට පෙන්නනවා 7 වෙනි කාරණේ ක්‍රෝධ වූ දැඩි වෙහස නොකිරීම නිසා ක්‍රෝධ වූ දැඩි වෙහස දුරුකොට යුතුය. අකෝධු පායාසන් නිසාය කෝධු පායාසෝ පහතප. අන්න ක්‍රෝධ පායාසය මේ දේශයට පොඩ්ඩක් පල්ලෙහැ දේශය වියාදේ අතර නේද පල්ලෙහැ ලකුණු කරලා තියෙනවා. ඊළඟට පේනවා පෙන්නනවා අධිකමානේ නොකිරීම නිසා අධිකමානේ දුරුකොටිති. අනතිමානන් නිසාය අතිමානෝ පහතප. ඉතින් අතිමානේ ඕකේ ලකුණු කරලා නැහැ. හැබැයි අපි ලකුණු කරලා ඉවරයි කියලා කියන්න පුළුවන්. ඔය කියන කාරණා හතම තමයි අතිමානී බවටපත් වෙන්නේ. ඔය පානාතිපාතය කරන එක්කෙනාට ඒ පානාතිපාතය නිසා මානයක් තියෙනවා. දැන් මට කියන්න පුළුවන්, දැන් හිතන්නකෝ බලන්න ගම්පලාතක මිනිස්සු හරියට කලබල වෙලා ඉන්නව, අල්ලපු ගමෙන් චණ්ඩියෙක් ඇවිල්ලා ඒගොල්ලන්ව මරන්න එනවා කියලා. එතකොට මේ ගමේ චණ්ඩියා මොකද කියන්නේ? එයා සරම කැහිපට ගහගෙන පීයේ ඉනිය ගහගෙන එයා කියනවා මං නම් ඔය කෙකුටවත් බය නැහැ, ආවනම් මං ඒගොල්ලන් කපාගෙන මරාගෙන ඉන්නවා කියලා. ඒතර පානාතිපාතය කරනවායි කියලා ඒක ගැන එයාට මානයක් තියෙනවා. අදත්තා දානය කරන එක්කෙනාට අදත්තා දානය ගැන මානයක් තියෙනවා. පොන්න ගම්පලාතක මම දැක්කා ඉරි දවසක මිනිස්සු 3 දෙනෙක් පාරායිනි කතා කර කර හිටියා. දෙන්නේ දිග හුස්මක් කළලා කිව්වා හෙට අපිට කොළඹට වැලට යන්න වෙනවා කියලා. ඒ 3 වෙනි එක්කෙනා එයා දෙන්නගේ මූණ දිහා බලලා hina වුණා. hina වෙලා කිව්වා ඔයගොල්ලෝ ගිහිල්ලා අරන් එන්නකෝ, අරගෙන ආවම මම විඳින්නම් කියලා. එයා තමයි හොරා. මං අර වාගේ සුසුම් හෙල හෙල ඉන්නේ නැහැ, අරගෙන ආවම මං හොරකම් කරගෙන ඉන්නවා කියලා. එතකොට අදත්තා දානේ නිසා මානියක් තියෙනවා. මුසාවාදී කරන එක්කෙනාට මුසාවාදී නිසා මානියක් තියෙනවා. දැන් මං දැක්ක ලංකාවේ ජෝඩුවක් දෙන්නම කියන්නේ බොරු. ගයක් නැහැ, ගයක් තියනවා වගේ ඇඟවෙන්න කතා කරනවා. වාහනයක් නැහැ, වාහනයක් තියනවා වගේ ඇඟවෙන්න කතා කරනවා. ඒ හරිම දක්ෂයි. දෙන්න වෙන් කළා ඇහුවත් ඒකම උත්තරේ තමයි එන්නේ. ඊට ඔය කිව්ව කාරණා හතම තමයි මානීය බවටපත් වෙන්නේ. රූපති සංක්ෂේපයෙන් කියලාද විස්තර වශයෙන් විභාග නොකරන ලද්ද මේ ධර්මාට ආරවිනී වෝහාර සිඳීම පිණිස පවතී කියලා කියනවා. ස්වාමිනි භාගතුන් වහන්සේ විසින් යම් ධර්මාටක් සංක්ෂේපයෙන් කියන ලද්දා වූ විස්තර වශයෙන් විභාග නොකරන ලද්දා වූ ආරවිනී වෝහාර සමුත්තේජයේ පිණිස පවතීද? ස්වාමිනි භාගතුන් වහන්සේ මේ ධර්මාට මට අනුකම්පා පිණිස විස්තර වශයෙන් විභාග කෙරෙත්වා කියලා කිව්වා. රූපතේ එසේ විනං අසව යහපත් කොට මෙනෙහි කරව කියන්නේ මේ කියලා වදාළා. ස්වාමිනි එසේයි කියලා පෝතලේ රූපතේම භාගතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ මේක වදාලා ප්‍රාණඝාතය නොකිරීම නිසා ප්‍රාණඝාතයේ දුරුකොටුතයයි මෙසේ වනාහි මේ කියලාද? කුමක් සඳහා මේ කියලාද? ප්‍රබුතේ මේ ශාසනයේ ආර්සාවුක්තෙන් මෙසේ සලකයි. යම් සංගෝජන කෙනෙකුගේ හේතුවෙන් මම ප්‍රාණඝාතය කරන්නෙක් වන්නේම්ද, ඒ සංගෝජනයන්ගේ දුරුකිරීම පිස නැසීම පිස මම පිළිපන්නේ වෙමි. මවද වනාහි ප්‍රාණඝාතය කරන්නෙක් වන්නේ නම් තෙමේද තමාහට ප්‍රාණඝාතය කිරීම නිසා ගරහන්නේ. දැනගෙන නුවණැත්තෝද ප්‍රාණඝාතය නිසා ගරහන්නා වේ. ශාරීරියාගේ ભેදෙන් මරණින් මත්තේ ප්‍රාණඝාතය හේතුෙන් දුගතිය කැමති යුතුය. යම් මේ ප්‍රාණඝාතයක් වේද එම සංයෝජන වේ, එම නීවරද වේ. දුක්දැලි ඇති යම් මාස කෙනෙකු ප්‍රාණඝාතය හේතුෙන් උපදින්නාහුද, ප්‍රාණඝාතයෙන් වැළකුණාහු මොහුට මෙසේ දුක්දැලි ඇති ආශ්‍රයද නොවේද? ප්‍රාණඝාත නොකිරීම නිසා ප්‍රාණඝාතයේ දුරුකොට යන යමක් කියලාද? එය මේ සඳහා කියලාද? දැන් මේක පොඩ්ඩක් පරිස්සමින් කියවල බලන්න. යම් සංගෝජන කෙනෙකුගේ හේතුවෙන් මම ප්‍රාණඝාතය කරන්නෙක් වන්නේද, ඒ සංගෝජනයන්ගේ දුරුකිරීම පිණිස නැසීම පිණිස මම පිළිපන්නේ. ඒ කියන්නේ පටිපන්නෝ. ඒ කියන්නේ අපි ඇවිල්ලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියේ සම්මා සංකප්පේ. එතකොට අපි යන්නේ නික්කම්ම අව්‍යාපාද අවහිංස. අපි යන්නේ අව්‍යාපාද පාර, අදෝස පාර. දේශපාරේ තමයි මේ පානාතිපාතයේ තියෙන්නේ. මම යන්නේ අදෝස පාර නිසා දේශපාරේ තියෙන පානාතිපාතයේ මම අතහරින්න ඕන. නැත්තම් මට අරියට මගේ යන්න බැරි වෙනවා. එතකොට අපි දැන් පේනවා මේක අපි කරන්නේ මේ ගමී පන්සලේ හාමුදුරුවෝ කියන නිසා නෙමෙයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න ඕනි නිසායි මම මේක අතහරින්නේ. මමද වනායි ප්‍රාණඝාතය කරන්න එක්වන්නේ නම් තෙමීද තමාහට ගරහනවා. අනිත් අයත් ගරහනවා. නුව නැත්තොත් ගරහනවා. දැන් මට කියන්න පුළුවන් මම ගිහිල්ලා හිටියම් ගම්පලාතක මට එතකොට වයස අවුරුදු 10ක් 12ක් විතර ඇති. මම ඒ ගෙදර ගේට්ටුව ළඟට වෙලා ඉන්නකොට ඒ ගෙදර කුඩා දරුවා අවුරුදු 4ක 5ක දරුවෙක් එයත් ඇවිල්ලා හිටියා. පාරේ මිනිස්සෙක් යනවා. ඒක දැක්ක ගමන් අම්මා ගේ ඇතුළෙන් ඉඳන් දුවගෙන ආවා. අර බබා වඩාගත්ත ගේ ඇතුළට දෙව්වා. මං ඉතින් මේ මිනිස්සයා දිහාත් බලලා මං ගිහිල්ලා ඒ අම්මගෙන් ඇහුවා ඇයි එහෙම කරේ කියලා. ඒ අම්මා ඉඳන් කියනවා ඒ තමයි බුච මස් කඩකාරයා. ඉස්සර කාලේ ගම්පලාත්වල අම්මලා තමන්ගේ දරුවෝ පෙන්වන්නේ නැහැ මස් කඩකාරයට. මස් කඩකාරයා දන්නෝ මම නොදකිය යුතු පුද්ගලෙක්. අම්මා කෙනෙක් මේ බබෙක්වත් මට පෙන්වන්නේ නැහැ කියලා. අම්මා හරි ප්‍රඥාවන්තයි නේද? දැන් බලන්න අර දොස්තර ළඟට ගිය වෙලාවේ අර දරුවාට හිතුණා දොස්තර වෙන්නේ කියලා. ඉංජිනේරුවේ පාලමක් හදනවා දැක්කාම එයාට හිතුණා ඉංජිනේරුවා වෙන්නේ කියලා. දැන් ඉතින් අම්මට බයයි මස් කඩකාරයා දැක්කාම මස් කඩකාරයෙක් වෙයි කියලා. ඒතර නුව නැත්තු ගරහනු. ඔය මම දැකලා තිනෝ මේ හන්දි එක අම්මා කෙනෙක් ඇඟිල්ල දික් කරලා පෙන්නනවා මෙයා තමයි මස් කඩකාරයා කියලා. කවුරුවත් මස් ගන්න අහනව නෙමෙයි. නමුත් ඒ අර යන තැන හං අඩු ගහනවා කියන එක තියෙනවා. දැන් ඔය මස් කඩකාරයා ඔය හන්දි ඉන්නේ ඉතින් පොඩ වෙලාවනේ. ගෙදර ඉන්නකොට තමන්ට තමම ගරහනවා. මේ සූත්‍රයෙන් පෙන්වා දෙනවා ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ අතීත භවය බලන්න පුළුවන් කියලා. ඉතින් අපි මේක පාන්දුරේ සාකච්ඡා කරපු වෙලාවේ ඒක කාන්තාවක් එයාගේ අතීත භවය මෙනෙහි කළා. එයා දැක්කා ඊට ඉස්සෙල්ල භවයේ එයාගේ පියා මස් කඩකාරේ. ඉතින් රාත්‍රී කාලේ මෙයා මේ මස් පිඟාන ගිහින් දෙනවා. දුන්නා මේ පියා ඉදන් කියනෝ දරුවෝ මට මේව කන්න බෑ. මට ওই කැඳ ටිකක් ගෙනත් දීපන් කියලා. ඒ මොකද අර අවශ්‍ය වෙනකොට ඉතින් සත්තු මරන බිස්නස් එක ඉවරයි. පොඩ්ඩක් සැනසීම ඉන්න. අර මස් ටික දැක්ක ගමන් මොකද්ද මතක් වෙන්නේ? අර සතා මරනකොට ඌ බෙරියන් දුන්නා නේද? ඒක තමයි මතක් වෙන්නේ. ඒකට මස් කඩකාරයට තමන් මරපු මස් ටික කන්න බෑයි කියන එක තියෙනවා. කැඳ ටික ගත්තාම ඒ ප්‍රශ්නේ නෑ. ඉතින් ඒක එයා මේ රාත්‍රී කාලේ නිදා ගන්නකොට භයානක හීනෙම පේනවා. එයාට පේන ඔය හරක් වාගේ සත්තු අනින්දේනෝ එළුව අනින්දේනෝ කියලා පේනවා. දැන් බලන්න ඔය හරකෙක් මරන්න හදනකොට ඌත් නිකන් ඉන්නේ නැහැ නේද? අනින්ට හරි හදනවන්නේ. ඉතින් හීනෙන් ඕවා පේනවා. ඉතින් ඒක තමයි මත්තෙන් හැම බීලා නිදා ගන්න. ඒක උඩ තමන්ට තමන් ගරහනවා කියන එක තියෙනවා. ඒතර බාහිර පුද්ගලියුත් ගරහනවා, නුවණැත්තුත් ගරහනවා. ඉතින් ශරීරයගේ විඳීමෙන් මරණයෙන් මත්තේ පානඝාතයේ හේතුවෙන් දුගතිය කැමති වෙන්න පුළුවන්. දැන් බලන්න මමත් ගිහිල්ලා උපන්නේ අපායේ නේ. යම් ප්‍රාණඝාතයක් වේද එහෙම සංයෝජන වේම නීවරදේ. අන්න බුදුහාමුදුරෝ ඔයගලන්ට සංයෝජනී කියන එක අඳුන්නා දෙනවා. ඒ කියන්නේ මේ පානාතිපාත දත්තා දාන වගේ දේවල් සංයෝජන. රහතන් වහන්සේ පෙන්නවා මේ මනෝ සංචේතන ආහාරයෙන් දකුණු පැත්තට යමක් වෙනවද ඒ ඔක්කොම සංයෝජන වෙනවා කියලා. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ වම් පැත්තේ තියෙන গিද්දි ලෝභයේ සංගෝචන වෙන්නේ නැහැයි කියලා. මේ ඩයග්‍රෑම් එක මෙහෙම ෆික්ස් එකක් නෙමෙයි. මේක අකුලන්න පුළුවන්. අර රෙදි දාන බෝල කූඩු ඕගොල්ලෝ මෙහෙම අකුලන්නේ නේද? ආන් ඒ වගේ මේක ඇකුළුනහම මේ গিද්දි ලෝභය යනවා චේතනාවෙන් එහා පැත්තට. ඉදන් සත්‍ය ඇතුළටම යනවා. එතකොට එහෙනම් ඒකත් සංගෝචනයක් වෙනවා. දුක්දැල යති ආශ්‍රකෙනුක ප්‍රාණඝාත හේතුයෙන් උපදින්නහොද ප්‍රාණඝාතයෙන් වැළකුණාමෝට මෙසේ දුක්දැවල ඇති ආශ්‍රයෝ නොවෙත් කියලා කියනවා. දැන් බලන්න පානාතිපාතය කරන එක්කෙනා කොහෙද ගිහින් ඉපදෙන්නේ? අපාය තිරසන් ලෝකේ වාගේ තැන්වල නේද? ඉතින් එයාට ඉතින් දුක්දැවල ඇති ආශ්‍රයෝ ඇති වෙනවා. පෙර වාසනාවකට ඕගොල්ලෝ උපන්නොත් එහෙම මේ මනුෂ්‍ය ලෝකේ ඒකේ ඉපදෙන්නේ ඔය බෝම්බ දාන කපන කොටන මරණ තැන්වල තමයි. එයා ඉඳන් කියනවා මම මේ හොඳට ජීවත් වෙන්න හදනවා. අපේ ගම්පලාතේ මිනිස්සු හරි දරුණුයි කපනවා කොටනවා මරනවා කියලා නේ. අන්න දුක්දැල ඇති ආශ්‍රයම් ඇති වෙනවා. ප්‍රාණඝාතයේ නොකිරීම නිසා ප්‍රාණඝාතයේ දුරුකොට යන යමක් කිල්ලද්ද ඒ මේ සඳහා කියලාද? හිතුව පැරග්‍රාෆ් එකක් කියවුවාම හොඳට වාක්‍යයෙන් වාක්‍යයට බලන්න බුදුහාමුදුරුවෝ මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඊළඟට දෙවෙනි කාරණේට පෙන්වනවා දුන්දේ ගැනීම නිසා දුන්දේ ගැනීම දුරුකොටතයි මෙසේ වනාහි මේ කියලාදී. කුමක් සඳහා මේ කියලාද? ප්‍රෝපතේ මේ ශාසනයේ ආර්සාවුත්තේ මෙසේ සලකන්නේ. යම් සංගෝජන කෙනෙකුගේ හේතුවෙන් මම නුදුන්දේ ගන්නෙක් වන්නේද? මම මේ සංගෝජනයන්ගේ දුරුකිරීම පිස නැසීම පිස පිළිපන්නේ වෙමි. මම දවනාහි නුදුන්දේ ගන්නෙක් වීනම් තමාද තමාට නුදුන්දේ ගැනීම නිසා ගරහන්නේ. නුදුන්දේ ගැනීම නිසා නුවණැත්තෝ දැනගෙන ගරහන්නා වේ. නුදුන්දේ ගැනීම නිසා ශරීරයාගේ බිඳීමේ මරණින් මතු දුගතිය කැමැති යුතේ. යම් මේ නුදුන්දේ ගැනීමක් වේද එම සංගෝජන වේ එම නීවරද වේ. නුදුන්දේ ගැනීම නිසා දුක්දැල ඇති යා මාස කෙනෙකු උපදින්නා හොද නුදුන්දේ ගැනීමේ වැළකුණා වමෝට මෙසේ දුක්දැල ඇති ආශ්‍රයෝද නොවෙත. දුන්දේ ගැනීම නිසා නුදුන්දේ ගැනීම දුරුකොට තෙයයි මෙසේ යමක් කියලාදද ඒ මේ සඳහා කියලාද. ඉතින් දැන් ඕගලන්ට පේනවා අපි ඇවිල්ලා තියෙන සම්මා දිට්ඨි සම්මා සංකප්පේ නෙක්කම්ම පාර තමයි අපි යන්නේ. ඒ කියන්නේ අලෝභ පාර. ලෝභ පාරේ තමයි අදත්තා දානිය තියෙන්නේ. මම යන්නේ අලෝභ පාර නිසා ලෝභ පාරේ තියෙන අදත්තා දානිය මම අතහරින්න ඕනේ. නැත්තම් මට හරියට මගේ යන්න බැරි වෙනවා. දැකලා තියෙනවද හොරු එහෙම? මම නම් දැකලා තියෙනවා ගම්පලාතක පොලිස් ජීප් එක බ්‍රේක් එක ගැහුවේ බල්ලෙක් පාර හරහා පයින් නිසා. මෙයා හිටියා එතනම ගෙදරක. අර පිටිපස්සේ අල්මාරියක් වගේ එකක් තියෙනවා ඕකත් පෙරලගෙන කැලෑවට දිව්වා. හරි බයකින් ඉන්නේ. ඉස්සර කාලේ ওই රජවරු හොරු අල්ලගත්තාම හතරමං හන්දියට ගෙනල්ලා උල තියෙන. එතකොට අර තව හොරෙක් බලාගෙන ඉන්නවා. මාවත් අල්ලගත්තා නම් මටත් ඔච්චරයි. මටත් ওই දඬුවම තමයි කියලා. අරයට දඬුවම් දෙනකොට මෙයා දැවෙනවා පිච්චෙනවා කියන එක තියෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ පවසනවා ඔය සමාජයේ මිනිස්සු රැස්සලා ඉන්නවනම් දෙන්නේ කතා කරනවනම් හොරාට හිතෙනවයි කියලා මේ මං ගැන තමයි ඒගොල්ලෝ මේ කතා වෙන්නේ කියලා. ඉතින් දැන් හොරකම් කරලා කොහෙද ගිහිල්ලා ඉපදෙන්නේ? අපාය තිරසන් ලෝකේ වාගේ තැන්වල. බැරි වෙලාවත් මේ මනුෂ්‍ය ලෝකේ උපන්නනම් එයා ඉපදෙන්නේ ඔය හොරකම් බහුල ප්‍රදේශවල තමයි. ඒ ලේන් එකේ කාගේවත් ගෙදෙට්ට හොරු පයින්නේ නැහැ. මෙයාගේ ගෙදෙට්ට නම් හොරු පයින්නවා කියන එක සිද්ධ වෙනවා. එතකොට දුක් දැලේ ඇති ආශ්‍රය. ඊළඟට පෙන්නනෝ සත්‍ය වූ වචනේ නිසා බොරු කීම දුරුකොට තෙයි මෙසේ මේ කියලා දී. කුමක් සඳහා මේ කියලාද? බ්‍රහ්මදේ මේ ශාසනයේ ආරසාවතේ මෙසේ සලකන්නේ. මම නා යම් සංඝෝජන කෙනෙකුගේ හේතුවෙන් බොරු කියන්නේ කන්නේද? මම මේ සංඝෝජනයන්ගේ දුරුකිරීම පිස නැසීම පිස පිළිපන්නේ. මවදව නැහැ බොරු කියන්නේ කන්නේ නම් තමාද තමාට බොරු කීම නිසා ගරහන්නේ. නොනැත්තෝ දැනගෙන බොරු කීම නිසා ගරහන්නා ඔය ශරීරයාගේ මිදීමේ මරණින් මතු බොරු කීම හේතු කොටගෙන දුගතිය කැමති යුතේ. යම් මේ මුසාවාදයක් වේදේම සංගෝචන වේ. හේම නිවර්ධය. මුසාවාද හේතුයෙන් දුක්දැල ඇති ආශ්‍රකෙනක උපදින්නාහුද? මුසාවාදයෙන් වැළකුණාම උට මෙසේ දුක්දැල ඇති ආශ්‍රය දනවෙත්. සත්‍ය වූ වචන නිසා මුසාවාදී දුරුකොට තෙයි මෙසේ යමක් කියලාද? ඒ මේ සඳහා කියලාද? ඉතින් ඕගලන්ට පේනවා මේ මුසාවාදී කියන එක තියෙන්නේ ලෝභ පාර නේද? අපි ඇවිල්ලා තියෙන්නේ සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පේ කියන්නේ එක්කම්ම අපි යන්නේ අලෝභ පාර. එහෙනම් ලෝභ පාරේ තියෙන මුසාවාදී අපි අතහරින්න ඕන. ඊළඟට පෙන්නනවා කේලා නොකීම නිසා කේලාම් කීම දුරුකොට තෙයි මෙසේ මේ කියලාද? කුමක් සඳහා මේ කියලාද? රූපතේ මේ ශාසනයේ ආරසාවුත්තේ මෙසේ සලකන්නේ. මම නා යම් සංගෝජන කෙනෙකුගේ හේතුවෙන් කේලම් කියන්නේ කන්නේද? මම මේ සංගෝජනයන්ගේ දුරුකිරීම පිස නැසීම පිස පිළිපන්නේ. මම දව නායි කේලම් කියන්නේ කන්නේ නම් තමාද තමාට කේලම් කේ මෙහෙතුකට ගරහන්නේ. නොනැත්තෝ දැනගෙන කේලම් කේ මෙහෙතුකට ගරහන්නා වූ ශරීරයාගේ මිදීමේ මරණය මැත්තේ කේලම් කේ මෙහෙතුකට දුගතිය කැමති යුතේ. යම් මේ කේලම් කීමක් වේද එම සංගෝජන වේ. එම නිවර්තය. කේලම් කීම හේතු කොටගෙන දුක්දැල ඇති ආශකෙනු පුපුදින්නාහුද? කේලම් කීමේ වැළකුණාමෝට මෙසේ දුක්දැල ඇති ආශ්‍රයද නොවේද? කේලම් නොකීම නිසා කේලම් කීම දුරුකොට තෙයි මෙසේ යමක් කීල්ලද්ද? ඒ මේ සඳහා කීල්ලද්ද? එතකොට මේ කේලම් කීම කියන එක තියෙන්නේ දේශපාරේ නේද? අපි ඇවිල්ලා තියෙන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ නෙක්ඛම්ම අව්‍යාපාද. ඒ කියන්නේ අපි යන්නේ අදෝස පාර. එහෙනම් දේශ පාරේ තියෙන මේ කේලාම් කීම කියන එක අයින් කරන්න ඕන. ඉතින් ඕගලන්ට පේනවා මේ කේලාම් කීමක වචී සංකාරණේ. මෙතන මේ පලාසය කියන එක එතන ඇවිල්ලා චිත්ත සංස්කාර. යාළුවගේ යාළුව වෙන් කරනවා කියන්නේ. ඉතින් හැබැයි මේක වචනීය පරිසමාප්තිය ගන්න එපා කේලාම් කීම කියන්නේ. මොනවා යම් ආකාරයකට හරි වෙන් කිරීමක් කළාද ඒක ඔබට අයිති වෙනවා. උදාහරණයකට කියනවා නම් පෙර තථාගතයන් වහන්සේ කෙනෙක්ගේ කාලෙක වික්‍රුණ වහන්සේලා දෙනම බොහොම යාළුවෝ හැටියට හිටියා. එතකොට දැන් එක දේවතාවෙක් මේක දැකලා ඒ දේවතාවට හිතුණා මේ දෙන්නා වෙන් කරන්න ඕනේ කියලා. දෙවියන්ටත් හිතෙන දේවල් නේද? ඉතින් ඒක වික්‍රුණ වහන්සේ නමක් මේ වතුර ගන්න පල්ලෙහාට යනකන් ඉඳලා කාන්තාවේශයක් මවාගෙන මේ දේවතාවා අර අනිත් හාමුදුරුවන්ගේ කුටියට ඇතුළු වුණා. දැන් ඉතින් අනි අර හාමුදුරුවෝ බලනවා මම මේ පොඩ්ඩක් වතුර ගන්න යනකන් ඉඳලා මෙයා මේ කාන්තාවක් එක්ක ඉන්නවා කියලා. ඒ පාර දැන් මේ හාමුදුරුවෝ අනිත් හාමුදුරුවොත් එක්ක කතා කරන්නේ නැහැ. දැන් ඉතින් මේ දෙන්න තරහ වෙලා හොම ඉඳලා කාලයක් ගිහිල්ලා ওই දේවතාවත් මැරිලා ඔය ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ ඔය දේවතාවා රහතන් මනු හාමුදුරු කෙනෙක් වෙලා රහතන් වහන්සේ බවට පත් වෙලා රාත්‍රී කාලේ මිනිසුන්ට පේනවලු මේ රහතන් වහන්සේගේ කුටියට මේ කාන්තාවක් ඇතුල් වෙනවා. ගිහිල්ලා බැලුවහම කවුරුවත් නැහැ. බලන්න ඔය දේවතාවා එක වචනයක්වත් කතා කළාද නැහැ. මවාපෑමක් කළේ නේ. අර යම්කිසි වෙන්කිරීමක් කළාද අන්න ඒකකට අයිති වෙනවා. එතකොට මේක වචනීය පරිසමාප්තියෙම ගන්න එපා. ඊළඟට පෙන්නනවා ලෝභයෙන් ගිජුවීම නිසා ලෝභයෙන් ගිජුවීම දුරුකොට තෑයි මෙසේ මේ කියලාද? කුමක් සඳහා මේ කියලාද? රෝපති මේ ශාසනයේ ආර්සාවතෙන් මෙසේ සලකන්නේ මම වනා යම් සංගෝජන කෙනෙකුගේ හේතුවෙන් ලෝභයෙන් ගිජුවීම ඇත්තෙක් වන්නේද මම මේ සංගෝජනයන්ගේ දුරුකිරීම පිස නැසීම පිස පිළිපන්නේ. මමදවනායි ලෝභයෙන් ගිජුවන්නේ නම් තමාද තමාට ලෝභයෙන් ගිජුවීම නිසා ගරහන්නේ. නුවණැත්තෝ දැනගෙන ලෝභයෙන් ගිජුවීම නිසා ගරහන්නා වේ. ශාරීරියාගේ ભેදේ මරණය මැත්තේ ලෝභයෙන් ගිජුවීම නිසා දුගතිය කැමති විතිය. යම් මේ ලෝභයෙන් ගිජීමක් වේද එහෙම සංගෝචන වේ. ලෝභයෙන් ගිජීම නිසා දුක් දැල ඇති ආස කෙනෙකු උපදින්නාහුද? ලෝභයෙන් ගිජීම නැත්තාහුමෝට මෙසේ දුක් දැල ඇති ආශ්‍රයද නොවේද? ලෝභයෙන් ගිජු නොවීම නිසා ගිජුවන ලෝභයේ දුරුකොටතයි මෙසේ යමක් කියලාද ඒ මේ සදා කියලාද? එතකොට ඕගලන්ට පේනවා මේ ගිද්දි ලෝභයේ තියෙන්නේ ලෝභ පාරේ. අපි ඇවිල්ලා තියෙන්නේ සම්මා දිට්ඨියේ සම්මා සංකප්පේ නික්කම්. ඒ කියන්නේ අලෝභ පාර. එහෙනම් ලෝභ පාරේ තියෙන මේ ගිද්දි ලෝභය අපි අයින් කරන්න ඕන. ඊළඟට පෙන්නනවා නින්දා නොකිරීම හා නොකිපීම නිසා නින්දා කිරීම හා කිපීම දුරුකොටතයි මෙසේ මේ කියලාද? කුමක් සඳහා මේ කියලාද? රූපතේ මේ ශාසනයේ ආර්සාවතේ මෙසේ සලකයි. මම වනා යම් සංගෝචන කෙනෙකුගේ හේතුවෙන් නින්දා කිරීම කිපීම ඇත්තෙක් වන්නේද මම මේ සංගෝචනයන්ගේ දුරුකිරීම පිස නැසීම පිස පිළිපන්නේ වෙමි. මමද වනායි නින්දා කිරීම කිපීම ඇත්තෙක් වන්නේ නම් දෙමේද තමහට ගරහන්නේ. නුවණැත්තෝ දැනගෙන නින්දා කිරීම කිපීම නිසා ගරහන්නේ. ශාරීරියාගේ ભેදේ මරණය මැත්තේ නින්දා කිරීම කිපීම නිසා දුගතිය කැමති වෙති. යම් මේ නින්දා කිරීම කිපීමක් වේද මේම සංගෝචන වේ. මේම නීවරණ වේ. නින්දා කිරීම කිපීම නිසා දුක් දැල ඇති ආශ්‍ර කෙනෙකු උපදින්නාහොත් නින්දා කිරීම කිපීම නැත්තා වූ මොහොත මෙසේ දුක් දැල ඇති ආශ්‍රව නොවේත්. නින්දා නොකිරීම නොකිපීම නිසා නින්දා කිරීම කිපීම දුරුකොට තෑ මෙසේ යමක් කියලාද ඒ මේ සදා කියලාද? ඉතින් අපි ඉස්සෙල්ලා කාරණාවල පෙන්නවා මේක වැටෙන්නේ ලෝභයටද දේශයටද මෝහයටද කියලා. දැන් මේ නින්දා රෝසය කියන එක ඒක වැටෙනවා ලෝභ දේශ මෝහ තුනටම වැටෙනවා. ඒක නිසා ඒක පහ කරන්න ඕන. ඊළඟට පෙන්නනවා දැඩි ක්‍රෝධ නොකිරීමෙන් දැඩි ක්‍රෝධ කිරීම දුරුකොට තෑ මෙසේ මේ කියලාද? කුමක් සඳහා මේ කියලාද? රෝපතේ මේ ශාසනයේ ආර්සාවතෙන් මෙසේ සලකයි. මමෝනා යම් සංගෝචන කෙනෙකුගේ හේතුවෙන් දැඩි ක්‍රෝධයත් එක්වන්නේ නම් මම සංගෝජනයන්ගේ දුරුකිරීම පිස නැසීම පිස පිළිපන්නේ මවදව නයි දැඩි ක්‍රෝධ ඇත්තෙක් වන්නේ නම් තෙමේද තමාහට දැඩි ක්‍රෝධය නිසා ගරහන්නේ නුවණැත්තෝ දැනගෙන දැඩි ක්‍රෝධය නිසා ගරහ කරන්නාවේ ශරීරයගේ ભેදේ මරණේ මැත්තේ දැඩි ක්‍රෝධය නිසා දුගතිය කැමති යුතේ යම් මේ දැඩි ක්‍රෝධයක් වේද මේම සංගෝජන වේ මේම නීවරණ වේ දැඩි වූ ක්‍රෝධය නිසා දුක්දැල ඇති යම් මාස කෙනෙකු උපදින්නාහුද දැඩි ක්‍රෝධය නැත්තාහු මොහුට මෙසේ දුක්දැල ඇති ආශ්‍රයද නොවේත දැඩි ක්‍රෝධය නොකිරීම නිසා දැඩි ක්‍රෝධයේ දුරුකොටිතයයි මෙසේ යමක් කියලාද ඒ මේ සඳහා කියලාද ඉතින් ඕගලන්ට පේනවා මේ හත් වෙනි කාරණේ ක්‍රෝධ උපායාසය මේක තියෙන ඉතින් දේශපාර නේද එතකොට අපි ඇවිල්ලා තියෙන්නේ සම්මා දිට්ඨියේ සම්මා සංකප්පේ නික්කම් අව්‍යාපාද පාර අදෝස පාර එහෙනම් දේශපාර තියෙන ක්‍රෝධ උපායාසය අපි පහ කරන්න ඕන ඊළඟට පෙන්නනවා අධික මානේ නොකිරීම නිසා අධික මානේ දුරුකොට යුත්තේයි මෙසේ මේ කියලාද කුමක් සඳහා මේ කියලාද ගෘහපතේ මේ ශාසනයේ ආරසාවුතේ මෙසේ සලකයි මමෝනායම් සංගෝජන කෙනෙකුගේ හේතුවෙන් අධික මානේ ඇත්තෙක් වන්නේද මම මේ සංගෝජනයන්ගේ දුරුකිරීම පිස නැසීම පිස පිළිපන්නේ මමදව නායි අධික මානේ ඇත්තෙක් වන්නේ නම් තෙමේද තමාහට අධික මාන හේතුවෙන් ගරහන්නේ නුවණැත්තෝ දැනගෙන අධික මාන හේතුවෙන් ගරහන්නාවේ ශරීරයාගේ ભેදේ මරණයෙන් මැත්තේ අධික මාන හේතුවෙන් දුගතිය කැමති යුතේ යම් මේ අධික මානියක් වේද ඒම සංගෝජන වේ ඒම නීවරණ වේ අධික මාන හේතුවෙන් දුක්දැල ඇති ආශ්‍ර කෙනෙකු උපදින්නාහුද අධික මානේ නැත්තාහු මොහොත මෙසේ දුක්දැල ඇති ආශ්‍රයද නොවේත අධික මානේ නොකිරීම නිසා අධික මානේ දුරුකොටුතයයි මෙසේ යමක් කියලාද ඒ මේ සඳහා කියලාද ඉතින් ඔය පဋාණ පාළි තුන්වෙනි පොතේ පෙන්නනවා මානය නිසා අවිද්‍යාව ඇති වෙනවා මානය නිසා භවය ඇති වෙනවා භවය නිසා අවිද්‍යාව ඇති වෙනවා කියලා මානය නිසා අවිද්‍යාව ඇති වෙනවා නම් මේ අවිද්‍යා යෝගී එහෙම තියෙන්නේ මේ විඥාන ආහාර පාර එතකොට අපි එතනින් මෝහ සල්ලයට එනවා නම් මානය සල්ලයක් වෙනවා අනික අතට අපිට පේනවා මානය කියන එක තියෙන්නේ මෝහ පාරේ කියලා මානය නිසා භවය ඇති වෙනවා නම් මේ භවයේ තියෙන ස්පර්ශ ආහාර පාර ඒක දේශපාර. එතකොට එහෙනම් මානිය දේශපාරටත් අයිති මෝහපාරටත් අයිති කියලා පේනවා. දැන් ඊනකට පෙන්වනවා බුදුහාමුදුරුවෝ ගෘහපති ආරවිනේ යම් ධර්ම කෙනෙක් ඕහාර සමුච්ඡේදයේ පිණිස පවතියේද සංක්ෂේපයෙන් කියන ලද්දාව මේ ධර්මාට විස්තර වශයෙන් විභාග කරන ලදේ. එපමණකින් ආරවිනිය සර්ව ප්‍රකාරයෙන් සිළු ආකාරයෙන් ඕහාර සඳීම නොවේමයි කියලා වදාලා. මොකද්ද මේ කියන්නේ? තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ වාහනේ නවත්තා ගන්න විදිය. මේක අපි දන්නවා මේක වාහනයක්. මේ මුසාවාද, පරුසාවාච. රෝධ හතරක් තිබුණා. දැන් ඒකට තව රෝධ දෙකක් එක්කවිලා පානාතිපාතයයි අදත්තාදානය. බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ කාරණා අට භාවිතා කළාම මේ වාහනේ නතර වෙනවා. හැබැයි සම්පූර්ණයෙන් නතර වෙන්නේ නැහැ. දැන් බලන්න ඔය රෙඩ් ලයිට් එකක් ළඟ ඔයගලන්ගේ වාහනේ රෝධ කරකෙන්නේ නැහැ. හැබැයි වාහනේ එන්ජින් එක හරි දුවනවා. ඒ කියන්නේ කාය සංස්කාර, වචී සංස්කාර නතර වුණා. චිත්ත සංස්කාර හරි පවතිනවා කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඉතින් මේ පෝතලිය ගෘහපතියා ඉල්ලා සිටියා මේ සර්ව ප්‍රකාරයෙන් සීල ආකාරයෙන් වහාර සමුච්ඡේදය මට දේශනා කරන්නයි කියලා. ගෘහපති එසේ වීනම් අසෝ යහපත් කොට මෙනෙහි කරෝ කියන්නේ මේ කියලා වදාළා. ස්වාමීනි එසේ කියලා පෝතලිය ගෘහපති දෙම භාගතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ මේක වදාළා. ගෘහපති යම්සේ බඩගිනි දුබල වැවින් පෙලෙන්නා වූ බල්ලෙක් ගවයන් මරන මස්ලුවක් ළඟට ගොස් සිටියේ වේද? ඌට දක්ෂ වූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නගේ අතවැසියෙක් හෝ මොනවට කපන ලද මස් නැති ලේ තැවරුණු ඇට කැබැල්ලක් ළඟට දමන්නේ? ගෘහපති කුමක්කයි හඟන්නේද? ඒ බල්ලා මොනවට කපන ලද මස් නැති ලේ තැවරුණු ඇට කටු ලෙවකන්නේ බඩගින්න හෝ දුර්වලකම හෝ දුරු කරන්නේ දැයි කියලා ඇසුවා. ස්වාමීනි ඒ නොවේමයි. ඒට හේතු කවරේද? ස්වාමීනි ඇට කටු වනායි මොනවට කපන ලද්දා මස් නැති ලේ තැවරුණක් වේ. ඒ බල්ලා වනායි ඊතා වැඩියෙන් වෙහෙසීමට දුකට කොටස්කාරයෙක් වන්නේ කියේ. ගෘහපතේ පරිද්දින් මාරසාවුතේ මෙසේ සලකයි. කාමියෝ ඇට සැකිල්ලකට බඳු උපමා ඇත්තායි. බොහෝ දුක් ඇත්තා, බොහෝ වේස ඇත්තා. මේ ආදීන බොහෝ යයි භාගතුන් වහන්සේ විසින් වදාරලා දෙන්න. මේ පාලි භාෂාවෙන් පෙන්නනෝ බහු දුක්ඛා බහු උපායාස ආදීනවා කියලා. මෙසේ ඇතිසැටි මනානෝනි දැක නානා ස්වභාවය ඇත්තා වූ නානා ස්වභාවය ඇසුරු කළා වූ යම් උපේක්ෂාවක් වෙද්ද ඒ දුරුකොට ඒක ස්වභාවය ඇත්තා වූ ඒකත්වයේ ඇසුරු කළා වූ යම් උපේක්ෂාවක් වෙද්ද යම් දනක් කී සීලු ආකාරයෙන් ලෝකාමිසයයි කියලාද පංචකාම ගුණයන් දැඩිව අල්ලා ගැනීම ඉතිරි නැතුව නැති වෙද්ද ඒ උපේක්ෂාවම වඩනවා කියලා කියනවා. එතකොට මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ ඔන්න බල්ලෙක් ගිහිල්ලා ඉන්නවා මස් කඩකාරයෙක්ගේ මස් ලොබුවක් ළඟට. මස් කඩකාරය කරන්නේ මොකද්ද? මස් කට්ටක් ගන්නවා, ඔක්කොම ටික මස් හූරනවා. හූරලා බල්ලට විසි කරනවා. බල්ලත් මොකක්වත් හිතන්නේ දූවගෙන ගිහිල්ලා අර කට්ට ගන්නවා. අරගෙන ඌ හපනවා. හපන්න හපන්න මොකද වෙන්නේ? ඒකගේ බඩ නම් පෙරෙන්නේ නැහැ නේද? අර විදුරු හැම තුවාල වෙලා ඒකෙන් ඒ ලේ ගලනවා කියන එක තියෙනවා. එතකොට එයා මේ දුකට කොටස්කාරයෙක් වෙනවා. ඉතින් බුදුහාමුදුරු මේ කාමියෝ කියන ඒවා ඇට කෑල්ලකට උපමා කළා. ඒකේ ආදීනව බොහෝයි කියලා පෙන්වනවා. ඉතින් ඕක පෙන්වන්නේ මේ කාමයන්ගේ ඉතින් අපේ ඇඟෙම තමයි අපි දිය වෙන්නේ නේද? එතකොට දැන් මෙතන මේ අවස්ථාවේදී තමයි ඕගොල්ලන්ගේ පළවෙනි භාවනාව. දැන් ඉතින් ඔය පානාතිපාතේ කරපු බුච කවුද? තමා. ඔය මල්ලි හිටවන්න හරි ගිහිල්ලා අතීතේ තමන්ගේ අතින් පණුවෙක් හරි මලානම් අන්න තමා තමයි බුච. බුච වෙන කෙනෙක් තමා වෙන කෙනෙක් කියලා ගන්න එපා. අන්න මෙතන පානාතිපාතේ තියෙන තැනින් ඔන්න මනස පිහිටවන්න. මේ කබලින්කාර ආහාරයේ තියෙන තැනින් තියෙන මස් කට්ටක්. තීල රාග සල්ලෙන් අල්ල කරකෝන කොහෙද උත්පත්ති ඇති වෙනි පානාතිපාතය කරලා අපායේ තිරිසන් ලෝකේ තමයි ජාතිය ඇති වෙන්නේ. ඒ පාර දැන් කල්පනා කරනවා මේ බල්ලට තරම්වත් ආස්වාදයක් නැති මස් කට්ටකට මට අපායේ තිරිසන් ලෝකේ යන්න වටිනවද? ඊට වඩා හොඳ නැද්ද මේ පානාතිපාතයේ තියෙන ඇල්ම මම පහ කරනවා? ඇයි මේ බල්ලට තරම්වත් ආස්වාදයක් නැති කියලා කියන්නේ? දැන් බලන්න බල්ලට මස් කට්ට හපන්න පුළුවන් වුණා. එයා කවුවත් මැරුවේ නැහැ නේද? මස් කඩ කාර්යයට එක කරන්න බැරි වුණා නේ. ඒ කියන්නේ එයා මරාගත්ත මස් ටිකවත් කන්න බැරි වුණා. ඒතකොට බල්ලට තරම්වත් ආස්වාදයක් නැති මස් කට්ටකට තමයි අපි මේ අපායේ තිරසන් ලෝකේ යනවා කියන එක තියෙන්නේ. එතකොට දැන් තමන් කල්පනා කරනවා එහෙමනම් ඊට වඩා හොඳ නැද්ද මේ පානාතිපාතයට තියෙන ඇල්මම පහ කරනවා. මේක අතීත වූ සංස්කාරයක් හැටියට තමයි බලන්නේ. දැන් මේක මේ ගොවියෙකුට උනත් කරන්න පුළුවන්. දැන් ඔය ගොවියා ගොවිතැන් කරන වෙලාවේ එයාගේ අතින් වන්න ඔය පොළොව හාරනකොට සත්තු එහෙම මලා නේද? පණුව එහෙම මලා. දැන් ගොවියා මෙතන ඇවිල්ලා භාවනා කරනකොට එයා ගොවියෙක්ද? නෑ නේද? අංකේ මෙතන කවුරුවත් ඉංජිනේරුව දොස්තරලා ගොවිය කවුරුවත් නෑ. මේ භාවනා කරන පුද්ගලයා විතරයි. ඉතින් දැන් මේ වෙලාවේ දැන් ඔන්න තමන් අතහැරියා. මේ පානාතිපාතේ අතහැරියා. දැන් බලන්න මේ වෙලාවේ අපි මළොත් ඒ ගොවියා කොහෙද ගිහිල්ලා ඉපදේ? එක්කෝ යා නිර්වාණයයි, එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකේ හරියයි. ආපහු මේ පොළොව කොටන්න යනවා කියලා එකක් නැහැනේ. එහෙනම් මේ මොහොතේ ජීවත් වෙන්න. අර අතීත සංස්කාරයක් හැරෙට බලන්න. අපේ වැරද්ද තියෙන්නේ මොකද්ද? අපි නිතරම නිත්‍යයක් ගහගෙන තමයි මේ හෝල් එකට හරි ඇතුල් වෙන්නේ. මං ඇවිල්ලා ඉඳලා මං යනවා කියලා. කවුද දන්නේ? මේ වෙලාවේ මැරෙන්න පුළුවන් නේද? භාවනා කරනකොට මැරෙන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ ඔහොම ක්‍රමයක් අපිට පෙන්වන්නේ. අර පොයේ දවසට ඇවිල්ලා සිල් ගන්න එක වෙන්නේ. අන්න ඒක. එතකොට එහෙමනම් අතීත වූ සංස්කාරයක් හැට බලලා ඒ අතීතය තමයි මල් හිටවන්න ගිහිල්ලා හරි සතෙක් මලානම් මලේ. ඒකට තියෙන ඇල්ම පහ කරනවා. ඉතින් සීලේ තියෙන හින්දා අඩු ගන්න අපාය යන එකේ නවත්ත ගන්න පුළුවන්. ඉතින් මෙතන පෙන්නලා තිනවා මේ නානත් සංඥා උපේක්ඛාවෙන් ඒක සංඥා උපේක්ඛාවෙන් එතනින් යන්නේ කියලා නිර්වාණය. අන්න ඒක තථාගතයන් වහන්සේ කෙටියෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. මේකේ දීර්ඝ විස්තරයේ තියෙන සලායතන විභංග සූත්‍රය. ඒකේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ගෘහස්ථිතව අපිට තියෙනවා සෝමනස්සය. ගේසිතානි සෝමනස්සානි කියලා කියනවා. ඒක වෙන්නේ කොහමද? ඕගොල්ලෝ අපි හිතමු ස්ටොක් මාකට් එකේ මොනවා හරි මිලදී ගත්තා. ඒකේ ගාණ වැඩි වුණා. ලාභයක් ලැබිලා, පඩිය වැඩි වෙලා. අන්න තමන්ට ඒක නිසා සතුටක් තියෙනවා. නෛෂ්ක්‍රම වශයෙන් උත් තියෙන සෝමනස්සය. ওই දේවල් අනිත්‍යයි දුක්ඛයි කියලා එහෙම කල්පනා කළාම තමන්ට අර තුන්වෙනි ධ්‍යාන සහගතව ඒ සුඛයට යන්න පුළුවන්. මං කිව්වේ මගේ ඇස් දෙක වහගත්තාම මට මේ අයි ලීඩ් එකයි, අයි බෝල් එකයි, මේ මුළු නළලවයි, මුළු මූණම සුඛයි කියලා දැනෙනවා. එතකොට ඉතින් මේකට ඔය ස්ටොක් මාකට් එක වාගේ සල්ලි දීලා අරගෙන බලාගෙන ඉන්න ඕනේ නෑ නේද? එකපාරටම තමන්ගේ ඉන්ද්‍රියන් දියුණු කරගත්තා නම් මේකට එන්න පුළුවන්. ඉතින් මේකේ ආදීනීමේකත් අඩුයි නේද? ඇයි තමන් ගිහිලා අපාය වාගේ තැන්වල ඉපදෙන්නේ නෑනේ? එතකොට ඊළඟට ගෘහස්සිතෝ අපිට තියෙනවා දෝමනස්සය. ගේසිතානි දෝමනස්සානි කියලා කියනවා. ඒ කියන්නේ දැන් අර ස්ටොක් මාකට් එක කඩාගෙන වැටිලා. කාර් එකේ ටයර් එකේ හුලං ගිහිල්ලා. කුටුව කඩාගෙන වැටිලා. අන්න ඒක ගෘහස්සිතෝ දෝමනස්සය. අලාභයක් කියලා නේ. නෛෂ්ක්‍රම වශයෙන් තියෙන දෝමනස්සයක්. නෙක්ඛම්මසිතානි දෝමනස්සානි කියලා කියනවා. විෂ්ණු වහන්සේ නමක් කල්පනා කරනවා. මේ රහතන් වහන්සේලා හොඳයි සුඛයි කියන විහෙරණයට ගිහිල්ලා ඉන්නවා. අනේ මං කවද්ද උතෙන්ට යන්නේ කියලා කල්පනා කරනවා. දැන් බලන්න මේක උතුම් දෙයක් නේ නේද? දැන් ඉතින් එතකොට සාමාන්‍ය කෙනෙක් කල්පනා කරනවා දෝමනස්සයක් තියෙනවා නම් ඒක අකුසලයක් කියලා. හැබැයි ඔය පිටකෝපදේශයේ පෙන්නනවා නිර්වාණය සඳහා යමක් වෙනවද? ඒක කුසලයක් කියලා. අකුසලයක් නෙමෙයි. එහෙනම් නෛෂ්ක්‍රම වශයෙන් තියෙන දෝමනස්සයත් කුසලයක්. ඊළඟට තියෙනවා ගෘහස්ථිත උපේක්ඛාව. ඒක අර පුටු ඉක්මවන්නේ නැති උපේක්ඛාව. නෛෂ්ක්‍රම වශයෙන් තියෙන උපේක්ඛාව. නෙක්ඛම්ම සිතානි උපේක්ඛානි කියනවා. කොහොමද ඒකට යන්නේ? විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකදං ප්‍රීතිසුඛං ප්‍රථම ධානාං උපසම්පච්ච විහෙරති කියලා පළවෙනි ධානයට සම්බන්ධෙනවා. කාමයන්ගෙන් අයින් වෙලා අකුසල ධර්මයන්ගෙන් අයින් වෙලා විතක්ක විචාර. මොනවද විතක්ක විචාර? නෙක්ඛම් අව්‍යාපාද අවහිංසා කියනවා. නෙක්ඛම් මේ සඳහා තමයි අපි අර දෙතිස් ගුණපේ කියන එක සීකරේ. එතකොට දැන් අර කෙස්ලොම් නියදත්ත ආදී වශයෙන් ඒක බැලුවහම මල මුත්‍රා අසුචි ගොඩක් කියලා අරගෙන ඉතින් එයාගේ සිතේකින් ගැලවිලා ප්‍රීතිය සහගතව එයා ඒකේ ඉන්නවා. එතකොට එයා ඒ ප්‍රීතියට සතුටුයි. හැබැයි ඒ ප්‍රීතිය ලබා ගැනීම සඳහා එයාට පේනවා මේ කමඨහනේ මිලක් ගෙවන්න වෙලා තියෙනවා. එයා හිතන්න ඕනේ මේ කෙස්ලොම් නියදත් ආදී වශයෙන් එයා මිනී කරන්න ඕනේ. එතකොට මෙයා මේක මතක තියාගන්නවා. කෙස් කියලා කිව්වහම මල මුත්‍රා අසුචි බෝට්ටුවේ තමයි තියෙන්නේ කියලා. එතකොට එයාට විතක්ක ਵਿਚාර කරන්න ඕනේ නෑ. එතකොට එයාට යන්න පුළුවන් දෙවිනි ධ්‍යානට. අන්න එතෙන්දි පෙන්නනවා විතක්ක ਵਿਚාරාණං ූපසම අජ්ජත්තං සම්පසාදන චේතසෝ ඒකෝදි භාව අවිතක්කං අවිචාරං සමාධිදං ප්‍රීතිසුඛං ဒုတိය ධ්‍යානං උපසම්පච්ච විහෙරති කියලා. එතකොට එයා දෙවිනි ධ්‍යානෙ ගිහින් ඉන්නවා. ඒකේ විතක්ක ਵਿਚාර නැහැ. ඒ කියන්නේ කය ගැන විතක්කයක් ਵਿਚාරයක් නැහැ. නමුත් වේදනා ගැන සංඥා ගැන එහෙම තියෙන්න පුළුවන්. එතකොට ඒ මේ දෙවිනි ධ්‍යානෙ යා මේක මෙනෙහි කරගෙන යනවා. මේ විතක්ක ਵਿਚාර වලින් තොරව ප්‍රීතිය සාගතව ඉන්න. හැබැයි එයාට පේනවා මෙහෙම දෙයක්. දැන් මේ ප්‍රීතිය කායිකව දැනෙනවා. යම කායිකෝ දැනෙනවා නම් තමන් ඇලෙන්න පුළුවන් ඒ කියන ආදීනිය දකින්න. ඒ ආදීනිය දැකලා ඒ ප්‍රීතියට යගේ විරාගයක් ඇති වෙනවා. අන්න එතෙන්දි පෙන්නනවා ප්‍රීතියාච විරාගා උපේක්ඛතෝ සතිමාසුක විහාරාන්තේ තන් තතිය ධානං උපසම්පච්ච විහෙරති. අර ප්‍රීතියට විරාගය ඇති වෙලා ඒ සුඛේ සාගතු ඒ තුන්වෙනි ධානියේ ඉන්නවා. ඉතින් ওই සුඛේ තමයි මං කිව්වේ අර S2 වහගත්තාම එහෙම දැනෙනවා කියලා. එතකොට දැන් අපි මේ සුඛයි සුඛයි කියලා කියනවා. මේ ලෝකේ සත්‍ය වශයෙන්ම තියෙන්නේ මොකද්ද? දුක්ඛය. එතකොට එහෙමනම් සත්‍ය වූ දුක්ඛය දැම්මතුවේ මේ සුඛේ తాවකාලිකයි කියලා කල්පනා කළා. එයාට ඒ සුඛයට උපේක්ඛාවක් ඇති වෙනවා. එතකොට අන්න ඉතින්ද පෙන්නනෝ සුකස්සච පහාන දුකස්සච පහාන පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ක මසුකං උපෙක්කා සති පාරිසුද්ධි චතුත්ත්‍ය ධානං උපසම්පච්ච විහෙරති කියලා. එතකොට දුකස්සච පහාන සුකස්සච පහාන. දැන් බලන්න ඕගලන්ට ලාභයක් ලැබිලා ධානයක් ලැබිලා ඒක අභිනන්දනා කරනවා නම් ඕගොල්ලෝ ඒ ලෝකේ ඉපදෙනවා කියන එක තියෙන. එතකොට දැන් ඉතින් මේක හදාගෙන ඉවරයිනේ නේද? දැන් ඉතින් තියෙන්නේ මේකේ නාබිනන්දති නාබිවදති නාජෝසායතිටිති කියලා ගන්න එක තමයි අස්තංගමේ විතරයි. එතකොට දැන් ඒ පෙරතිබුඩාව සොම්නස් තුම්නස් දෙකේ අස්තංගමය. එතකොට දැන් එයා අවිල්ල තිනවා මේ හතරෙනි ධානයට. ඉතින් හතරෙනි ධානයේ බොහොම ස්ටේබල්. දැන් අන්න බුදුහාමුදුරුවෝ හොඳ ලස්සන දෙයක් අපිට පෙන්නනවා. ඒ දේ තේරුම් ගන්න අපි ඉස්සෙල්ලාම ඔය ගෘහස්ථිතෝ තිබෙන්නා වූ ටික අපි ගමු වන් අතට. ඒක පෙන්නනවා ගේසිතානි සෝමනස්සානි ගේසිතානි දෝමනස්සානි ගේසිතානි උපේක්ඛානි කියන එක. නෛෂ්ක්‍රම පැත්ත ගමු දකුණු අතට. නෙක්ඛම්ම සිතානි සෝමනස්සානි නෙක්ඛම්ම සිතානි දෝමනස්සානි නෙක්ඛම්ම සිතානි උපේක්ඛානි. දැන් බුදුහාමුදුරුවෝ පවසනවා මෙය නිසා මේ පහ කරන්නයි කියලා. ඒ කියන්නේ නෛෂ්ක්‍රම වශයෙන් තියෙන සෝමනස්සය හොඳ නිසා ගෘහස්ථිත වශයෙන් තියෙන සෝමනස්සය පහ කරන්නයි කියලා. ගෘහස්ථිත සෝමනස්සය තියෙන්නේ මොකද්ද? අන්න ස්ටොක් මාකට් එක ගාන වැඩි වෙලා තමයි ඒ සුඛේ තියෙන්නේ නේද? එතකොට නෛෂ්ක්‍රම වශයෙන් තියෙන්නේ ඕ අනිත්‍යයි දුක්ඛයි කියලා බලලා මං කියාර S2 වහගත්ත ගම සුඛේ සාගතෝ ඉන්න. දැන් බලන්න ඔය ස්ටොක් මාකට් එක වාගේ දේවල් ඔය අනුන්ගේ සෙල්ලම් බඩු. ඒගොල්ලෝ සෙල්ලම් කරන විදිහට ඕක උඩ යනවා පල්ලෙහා යනවා කියන එක තියෙනවා. දැන් බලන්න මේකට එහෙම නෙමෙයි නේද? මේක තමන්ගේ සෙල්ලම් බඩු. තමන්ගේ ඉන්ද්‍රියන් දියුණු කරගත්තා S2 වහගත්ත ගම තමන්ට ඒ සුඛේ කියන එක තියෙනවා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ අනුන්ගේ සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කර කර ඉන්න එපා. තමන්ගේ සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරන්නයි කියලා. උදාහරණයකට කියනවා නම් ඔය අපි හිතමු බලන්න ඔය ඔබලංගේ ගෙදර ඉන්නවයි කියලා පාසල් යන වයසේ මේ සෙල්ලම් කරන වයසේ දරුවෙක්. එතකොට ඉතින් ඒ ඔය අම්මලා තාත්තලාගේ තියෙනවනේ අම්මලා ඔය ආහාර ටිකක් එහෙම උයලා ඊට පස්සේ අර බබාවත් අරගෙන ඔය ඈත ගෙදරට යනවා. ඒ යනකොට මෙයා මේ මියාගේ සෙල්ලම් බඩු අරගෙන යනවා. ඉතින් ඈත ගෙදරත් ඉන්නවා ඒ බබෙක් සෙල්ලම් කරන වයසේ දරුවෙක්. එයා ඉතින් මෙයාගේ සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරනවා. දැන් අම්මලා කතා බහ කරලා එහෙම ඉවරයි. ඒගොල්ලෝ යන්න හදනකොට අර ඈත ගෙදර දරුවා මෙයාගේ සෙල්ලම් බඩුව අතහරින්නේ නැහැ. දැන් අම්මා මොකද කරන්නේ? පුතේ මේ රස කෑමක් තිනවා කියලා ඉන්නේ කියනවා නේ. ඉතින් අර සෙල්ලම් බඩුව දාලා ගිහිල්ලා එයා මේ කෑම කනවා කියලා. ඒ ඉස්සර කාලේ දරුවෝ නේ. දැන් එක්කෙනාන සෙල්ලම් බඩුව තරගන යන්නේ. ඒ බර අම්මා දෙනවා ඊට වඩා හොඳ සෙල්ලම් බඩුවක්. ඉතින් ඒ සෙල්ලම් බඩුව දුන්නයින් පස්සේ අර කතහරෙන. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවොත් අපිට දුන්න අපි මෙච්චර කාලා සෙල්ලම් කර කර හිටියේ අනුන්ගේ සෙල්ලම් බඩුවෙන්. බුදුහාමුදුරුවෝ පෙන්නවා ඒ කතහැරලා තමන්ගේ සෙල්ලම් බඩුව මේ ධානයක් අභ්‍යන්තරයිනේ නේද? අන්න ඒකෙන් සෙල්ලම් කරන්නයි කියලා. ඊට පස්සේ අපිට දැන් ගෘහස්ථිතෝ තිනෝ දෝමනස්සය පුටුව කැඩිලා නේ. ස්ටොක් මාකට් එක කඩාගෙන වැටලා ඊට වඩා කොච්චර උතුම්ද නයිස් ප්‍රමෝෂන් තියෙන දෝමනස්සේ කවද්ද මම rahat වෙන්නේ කියලා. ඉතින් මේක උතුම් නිසා මේක පහ කරන්නයි කියලා කිව්වා. ප්‍රවාසිතෝ තියෙන උපේක්ඛාව පුටෝ ඉක්මවන්නේ නැති උපේක්ඛාව. නයිස් ප්‍රමෝෂන් තියෙන උපේක්ඛාව හැම පුටෝම ඉක්මවනවා නේ. අන්නේ චතුත්ත්‍ය ඥාන උපේක්ඛාව. එතකොට මේ නිසා මේ පහ කරන්නයි කිව්වා. දැන් පේනවද ගෘහස්ථිත පැත්ත අල්ල පැත්තකට දැම්ම. දැන් තියෙන්නේ නයිස් ප්‍රම පැත්ත. දැන් බුදුහාමුදුරුවෝ මේක ඕඩ කළා. බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ නෛෂ්ක්‍රම වශයෙන් දෝමනස් වෙවි ඉන්න එපා. නෛෂ්ක්‍රමෙන් තියෙනවනේ සෝමනස්සයක්. අර ධාන සහගතෝ නේද? අන්න ඒකට යන්නේ කියලා. මොකද ඒ කියන්නේ දැන් ඒ කියන්නේ කවදද මගබල ලබන්නේ කියලා හිත හිතා ඉන්නේ නැතුව අන්න නෛෂ්ක්‍රමේ සුඛයට යන්නේ කියලා. මොකද ඒ සුඛයෙන් තමයි අපි නිර්වාණයට යන්නේ. එතකොට දුකෙන් නෙමෙයි. හැබැයි ඔකේ ට්‍රික් එක තියෙන්නේ මොකද්ද? දුක්ඛය මෙනෙහි කිරීමෙන් තමයි සුඛය කියන එක ඇති වෙන්නේ. ද දැන් මෙතෙන්ට ගියහම බුදුහාමුදුරු පෙන්නනවා මේක ස්ටේබල් නෑ. ඕගොල්ලෝ සුඛයෙන් වටුනොත් වැටෙන්නේ දුක්ඛයට. දුක්ඛේ අනිපැත්ත සුඛේ. දැන් හතරෙනි ධ්‍යානට ගියහම සුඛයයි දුකයි දෙකම පහ කළා. එතකොට මේක හොඳ නිසා මේක පහ කරන්න ඒකවා. දැන් බුදුහාමුදුරු පෙන්නනවා මේක නානත් සංඥා උපේක්ඛාවක්. ඇහැයි රූපය නිසා චක්ක විඥානෙ ඒකට උපේක්ඛාවක්. කනයි සද්දය නිසා සෝත විඥානෙ ඒකට උපේක්ඛාවක්. ඒක හරියට මේ ගෙවල් හයක් නඩත්තු කරනවා වගේ නේද? ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඊට වඩා ලේසි නේද එක ගයක් නඩත්තු කරන්න තියෙනවා. අන්න ආකාසෝ අනන්තෝ කියලා ආකාසඤ්ඤායතට යනවා. ඒක සංඥාවක් නෙතේ. බුදුහාමුදුරුව එතනින් නැවතුනේ නෑ. එතනින් ගෙනිච්ච විඥානඤ්ඤායතට. එතනින් ගෙනිච්ච ආකින්චඤ්ඤායතට. එතනින් ගෙනිච්ච නෙව සංඥානාසඤ්ඤායතට. ඊට පස්සේ ගෙනිච්ච නිරෝධ සමාපත්තියට. ගෙනිලා පෙන්නවා මේවා ඔක්කොම සකස් කරපු දේවල්. අතම්මිත කියන වචනේ භාවිතා කළා. අතම්මිත කියන්නේ not made of thatness. ඒ කියන්නේ මොකකින්වත් හැදිලා නැති එක. ඒක තමයි නිර්වාණය. එතකොට මේ නිර්වාණයේ උතුම් නිසා මේවා ඔක්කොම අයින් කරන්නයි කියලා කිව්වා. දැන් පේනවද අපිට හදන්න පුළුවන් සෙල්ලම් බඩු? සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් බඩුවට ගෙනිච්ච ඕගලන්ට හදන්න පුළුවන් ලොකු එක නිවසඤ්ඤා නාසඤ්ඤායත නේද? අන්න බුදුහාමුදුරුවෝ ඒවා එකක්වත් පවතින්නේ නැහැ. ඒක ඔක්කොම අල්ලලා විසි කරන්නයි කියලා. අන්තිමට නිර්වාණයටම ගෙනිච්චා. දැන් බලන්න මේක මේ පාණාතිපාතයට කිව්ව උදාහරණය. ඒ අවස්ථාවේදී මේ සඳහන් කළේ. එහෙනම් මේකයි ඕකයි අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. මොකක්ද ඒ සම්බන්ධතාවය? දැන් බලන්න පාණාතිපාතය කරනවා නම් ඕගොල්ලෝ දිග හුස්මක් අදිනවා. සතා මරනවා කියලා හිතනකොට දිග හුස්මක් ඇදෙනවා නේ. පීයේ උස්සනකොට දිග හුස්මක් ඇදෙනවා. මොදයි මම පානාතිපාතේ කරන්නේ නැත්තම් මේ සතා මරන්න හිතන්න උස්මක් අදින්න ඕනේ. පීයෙන් අනින්න උස්මක් අදින්න ඕනේ. එහෙමනම් ආස්වාස පාස්වාස නිරෝධේන චතුත්ත්‍ය ධාන සමාපත්තිය ඒකෙන් තමයි අර ඒක සංඥා උපේක්ඛාවට ගිහිල්ලා නිර්වාණයට යන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. බලන්න එක කාරණාවෙන් ඕගොල්ලෝ නිර්වාණයට ගෙනිච්චා. ඕගොල්ලෝ දන්නව පානාතිපාතේ කරනවා නම් අදත්තා දානියත් කරනවා නේ. සතා මරනවා නම් උගේ මස්ටිකත් ගන්නවානේ. ඉතින් අපි පෙන්වුවේ වැලටකට සම්බන්ධ වෙනවා කියලා. මේක කරන්නේ නැත්නම් අනිත් ඒවත් ගැලවිලා යන විදිහ තියෙනවා. ඉතින් මේක මේ පෙන්නා දීලා තියෙන්නේ ඔය පළවෙනි රවුමේ පළවෙනි පියවර. එතකොට පළවෙනි රවුමේ පළවෙනි පියවරේ තියෙන්නේ මොකද්ද? මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් සත්‍යයට ඇදෙනවා සුබයි කියලා. දැන් බලන්න ওই බල්ලා මස් කට්ට දාපු ගමන් දුවගෙන ගියානේ. ඉවල්ලලවත් බැලුවේ නැහැ නේ. එතකොට ආන්නේ වගේ තමයි අපිත්. ওই මිනිස්සේ දැක්ක ගමන් ගෙපාට අපි සුබයි කියලා ගන්නවා. ඒ මිනිස්සයාගේ හුලම් පොදක්වත් ඕගලන්ට වැදුනේ නැහැ. බඩට කන්න යමක් හම්බුණා කියලාවත් නැහැ. ඒක පාටම සුබයි කියලා ගන්නවා. ඇයි එහෙම වෙන්නේ? අපි මේව බලන්නේ මේ දුවන ගමන්. අන්න ඒක අපේ මේ වාහනේ රෝද කැරකෙන ඕනෝකයි ප්‍රශ්නේ. එතකොට ඕන ජරා ගොඩක් එකපාරට අපි ගන්නවා. උදාහරණයකට ගන්නකො. ඔයගොල්ලෝ ඔය වාහනයක හයියෙන් යනකොට ගාද්දියා බල්ලා කියන මේ ගහරි ලස්සනයි කියලා. හොඳයි වාහනේ නවත්තලා බලන්න. එතකොට පේනවා මේකේ කපුටු කැතගල්ලා, කොළ ඉරිලා. දැන් කියන්නේ නෑනේ හොඳයි කියලා නේ. අර වාහනේ හයියෙන් යන ගමන් අරක දකින්නේ නෑ. අන්න ඒ වගේ තමයි මේ කාය සංස්කාර, වචී සංස්කාර මේවා වැඩ කරන තාක්කල් අර වාහනේ දුවනවා. දුවනකොට අපි ඕන යරා ගොඩක් ගන්නවා කියන එක පේනවා. ඉතින් ওই පළවෙනි රවුම් පළවෙනි පියවර සුබයි කියලා ඒක පාටම ඉඳන් සත්‍යයට ඇදෙනවා. ඊළඟට දෙවෙනි කාරණාවට පෙන්නනවා. ගෘහපති යම්සේ ගිජුලිහෙනියෙක් හෝ ලෝතුඩුවෙක් හෝ උකුසෙක් හෝ මස් පිටක්ගෙන පියාඹන්නේද? ඌ ගිජිලේනියෝද ලෝතුඩුද උකුස්සෝද ලුහුබඳිවි මූතුඩින් ඇන ඇන යන්නාහුද? මස් පිටාද බිම හෙලන්නාහුද? ගෘහපතියේ කුමක්කයි හඟන්නේද? ඉතින් ඒ ගිජිලේනියා හෝ ලෝතුඩුවා හෝ උකුස්සා හෝ ඒ මස් පිට වහම නොදවන්නේ නම් හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණියේ නේද? මරණය සමාන දුකට පැමිණියේ නේද යසුවා? ස්වාමිනීසේ ගෘහපතියේ පරිද්දෙන් මාර සාවුතෙන් මෙසේ සලකා. භාගතුන් වහන්සේ විසින් මස් පිටකට බඳු වූ කාමයෝ බොහෝ දුක් ඇත්තා. බොහෝ වේස ඇත්තා. මේ ආදීන බොහෝයයි වදාරන ලද්දා. මෙසේ ඇති සැටි යහපත් නොවනින් දැක ඒක සංඥා උපේක්ඛාවට ගිහිල්ලා නිර්වාණයට යන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ උදාහරණේ දුන්නේ මෙන්න මේ අදත්තා දානීය කියන එකට. දැන් ඒ කියන්නේ ඔය උකුස්සෙක් කොහෙන් හරි මස් කෑල්ලක් ඩැහැගෙන යනවා. යනකොට අනිත් උකුස්සෝ මේ පියාඹලා ගිහිල්ලා මෙයාට කොටනවා මේක බිම දාගන්න නේද? අතහැරියේ නැත්තම් මොකද වෙන්නේ? මරණියෝ මරණ සමාන දුකකටපත් වෙනවා. ඉතින් අපි නිවනින් පිටත දෙයක් ගත්තනම් අපිට ඕක තමයි වෙන්නේ. නිවනින් පිටත දෙයක් ගත්තනම් එතන විඥානේ බැස ගන්නවා. එහෙමනම් නාම රූපය ඇති වෙනවා. භවපච්චා ජාති දක්වාම ක්‍රියාත්මක වෙනවා කියන එක තේරෙනවා. එතකොට ඇයි මේක අදත්තා දාන්න දීපු උදාහරණේ කියන්නේ? ඕගොල්ලන්ගේ ගෙදර උකුස්සෙක් ඉන්නවා නම් කූඩුවක දාලා ඕගොල්ලෝ මස් කෑල්ලක් දුන්නා කියලා කවුරුවත් කොටන්න එනවද? නෑ නේද? මෙයත් මේ කොහෙන් හරි ඩැහැගත් එකක් නේ. එතකොට මේක තමයි ඕගොල්ලන්ගේ දෙවිනි භාවනා. දැන් ඔය අදත්තා දානේ කරේ තමා. අන්න මෙතන මේ දෙවිනි තැන මෙතන පිහිටවනවා. එතකොට මස් කෑල්ලක් තියෙනවා මෙතන කබලින්කාර ආහාරය තියෙන තැන. තීල රාග සල්ලෙන් කරකෝනවා. කරකෝලා කල්පනා කරනවා කොහෙද අපි ගිහිල්ලා ඉපදෙන්නේ. අදත්තා දානේ කළා අපි අපාය තිරසන් ලෝකේ තමයි ඉපදෙන්නේ. දැන් ඉතින් කල්පනා කරනවා මේ මස් කෑල්ලක් වාගේ එකට මට අපාය තිරසන් ලෝකේ යන්න වටිනවද? ඊට වඩා හොඳ නැද්ද මේ අදත්තා දාන්න තියෙන ඇල්ම මම පහ කරනවා. ඒකත් අතීත වූ සංස්කාරයක් හැටියට තමයි තමන් බලන්නේ. දැන් බලන්න ඕගොල්ලන්ට මේ වෙලාවේ රස්සාවක් තියෙනවද? පෙලක් අය කල්පනා කරනවා ඕ මං නිවාඩු දාලා යවිලා තියෙනි කියලා නේද? හැබැයි ඉතින් ඔෆිස් එකෙන් ගහලා ඇති ලියුම අස්කරා කියලා. එතකොට අපි අර නිත්‍යභාවයක් ගහගෙන ඇවිල්ලා තියෙන්නේ. මට ඊයේ තිබිච්ච එක අදත් තියෙනවා කියලා නේද? ඉතින් අපි හිතුවා මෙතන බොස් ඉඳගෙන කියනවා නෑ ඔයා මන් තාම අස්කලා නෑයි කියලා. හොඳයි දැන් මේ වෙලාවේ ඕගොල්ලෝ අදත්තා දානේ අතහරින්න. දැන් එතකොට මම මේ වෙලාවේ මළොත් එක්කෝ මං නිර්වාණයටයි එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකේ හරියයි. මේ බොස් කියන රස්සාව කරන්න මගේ යෑමක් නැහැ නේද? අන්න මේ මොහොතේ ජීවත් වෙනවා. මේකත් අතීත සංස්කාරයක් හැට බලන මං කියේ මෙතන කවුරුවත් ඉංජිනේරුව දොස්තරලා කියලා කවුරුවත් ඇත්තේ නැහැ නේද? ඒවා බිම තියලායි ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ මොහොතේ ජීවත් වෙනවා. දැන් ඉතින් දැන් අපි දන්නවා ඔය ඉරිදා දවසට ඔය සාමාන්‍ය ඉතින් මිනිස්සුයෙකුට වැරට යනවා කෙනෙකුට දිග හුස්මක් ඇදෙනවා. හෙට මට වැරට යන්න වෙනවා කියලා මතක් වෙලා නේ. ඉතින් අදත්තා දාණයනි කරන්නේ. ඒ අදත්තා දාන්නට යන්න හිතන්නේ නැත්තම් එවනම් ඒකට හුස්මක් අදින්න ඕනේ නැහැ. එවනම් ආස්වාස පාස්වාස නිරෝධයෙන් චතුත්ත්‍ය ධාන සමාපත්තිය ඒකින් ඒක සංඥා උපේක්ඛාවට ගිහිල්ලා නිර්වාණයට යන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙතන තමයි ඕගලන්ට නිත්‍යභාවය කියන එක ඇතු වෙන්නේ. මේ දෙවිනි රවුම දෙවිනි පියවර. ඇයි රස්සාව කරන හිංසානේ? අඹ ගෙඩි එහෙම කන්න පුළුවන් වෙලා තියෙන්නේ නේද? මෙලදී ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට පෙන්නන තුන්වෙනි කාරණේට ගෘහපති යම්සේ පුරුෂයෙක් ඇවිල්ලා ආව තනසුලක්ගෙන උඩු සුළඟට යන්නේද? ගෘහපති ඒ ගුමක් ඇයි හඟන්නේ? ඉතින් ඒ පුරුෂද මේ ඇවිල්ලාගත් තනසුල ඔහුගේ අත හෝ දවන්නේ. බාවෝ දවන්නේ වෙනයම් අවයවයක් හෝ දවන්නේ. හෙතෙ මේ හේතුයි මරණය හෝ මරණතරම් දුකට පත් වෙන්නේ දැයි කියලා ස්වාමිනියසේ ගෘහපතේ මෙපරිද්දි මාර්සාවතේ මිසේ සලකා භාගතුන් වහන්සේ වෙතින් තනසුලකට බඳු වූ කාමයෝ බොහෝ දුක් ඇත්තා බොහෝ වේස ඇත්තා මේ යාදීන බොහෝයයි වදාරන ලද්දාවේ මෙසේ ඇතිසැටි යහපත් නොවනින් දැක අර ඒක සංඥා උපේක්ඛාවට ගිහිලා නිර්වාණයට යන්නේයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් ඔන්න මිනිස්සෙක් ග්‍රාස් ටෝච් එකක් තනකොළ පන්දමක් අරගෙන යනවා. යනකොට ඉස්සරහින් හුලඟක් එනවා. ඉතින් දැන් මෙයා මොකද වෙන්නේ මේ? අර හුලඟට ගින්දර මේ බාහුවකට වැදිලා මෙයාගේ අවයවයක් හරි දවනවා නේද? ඉතින් අතහැරි නැත්තම් මරණියෝ මරණේ සමාන දුකටපත් වෙනවා කියලා තේනවා. ඉතින් මොකද්ද මේ හුලඟ? මොකද්ද මේ පන්දම? මේ හුලඟ තමයි චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍යයට විරුද්ධව අපි පන්දමක් පත්තු කරගෙන යනවා. මේක නිසා අපි අතීතයේත් පිච්චුණා දැනුත් පිච්චෙනවා අතහැරියේ නැත්නම් අනාගතයේත් පිච්චෙනවා. ඔය පන්දම තේරුම් ගන්න බලන්න ඔය ඕගොල්ලෝ දන්නවා ලංකාවේ පහුගිය කාලේ යුද්ධයක් තිබුණා. ඒ යුද්ධයේ දිවිච්ච වෙලාවේ මේ තැන් තැන්වල බෝම්බ පත්තු වෙනවා. ඉතින් තමන්ගේ දරුවා හිතන්නකෝ කොළඹ පාසලේ ඉන්නේ කියලා. අම්මා එක තැනක වැඩ, තාත්තා තව තැනක වැඩ. ඔය කොළඹ බෝම්බයක් ගියේ කියලා ආරංචි වෙච්ච ගමන් අම්මා විජාට ගුරුවරයාට කෝල් එක දාලා අහනවා, අනේ මගේ ළමයා තාම ජීවත් වෙලා ඉන්නවද කියලා. තාත්තා අම්මට හරි අම්මා තාත්තට හරි කෝල් එක දාලා අහ ගන්නවා. දැන් බලන්න ඇෆ්ගනිස්තානි බෝම්බ පත්තු වෙනවා. ඕගොල්ලෝ පිච්චෙනවද? නෑ නේ. ඇයි ඒ? මගේ කියලා ගත්තේ නෑ. දැන් බලන්න තමන්ගේ ළමයා ඉන්නේ කොළඹ පාසලේ නම් මේ අනුරාධපුරයේ බෝම්බයක් ගියයි කියලා ඕගොල්ලෝ පිච්චෙන්නේ නෑ. මොකද මගේ කියලා ගත්තේ නෑ නේ. ඒවනම් ඉතින් මගේ කියලා අරගෙන අපි අතීතයේත් පිච්චුණා, දැනුත් පිච්චෙනවා, අනාගතයේත් පිච්චෙනවා. මේක අතහැරියේ නැත්තම් අනාගතයේත් පිච්චෙනවා. එතකොට මේ මුසාවාදයට බුදුහාමුදුරු දීපු උදාහරණ. ඉතින් ඇයි මේ මුසාවාදී කියලා කියන්නේ මෙතන? උදාහරණී කියලා කියන්නේ. දැන් බලන්න ඕගලන්ට මතකයි අර පළතුරු ගෙඩියේ කතාව නේද? පළතුරු ගෙඩියේ කාලා දැන් ඉතින් කුණු කෑල්ල කපලා දාලා කාලා ඕගොල්ලෝ කියනවා සුඛයි කියලා. බුදුහාමුදුරු කියනවා මේ ලෝකේ තියෙන්නේ දුකයි කියලා. අන්නේ චතුරාර්ය සත්‍ය දුක නේද? අන්න ඒකට විරුද්ධව තමයි අපි මේ සුඛයි කියලා හැම කියන්නේ. එතකොට මෙතන මේ අවස්ථාවේදී ඉතින් විවිධ විදිහට මේක බලන්න පුළුවන්. ඉතින් මගේ කියලා ගත්තත් එතන මුසාව වෙනවා නේද? කකුල මගේ කියලා ගත්තත් මුසාව. ඉතින් අපි මෙතනින් කරන්නේ මේ වෙලාවට මේ කබලින්කාර ආහාරය තෙන තැනින් තනකොළ පන්දමක් තියෙනවා, ග්‍රාස් ස්ටෝච් එකක්. තියලා මේක රාගසල්ලෙන් කරකවන. ඉතින් මේ මුසාවාදී කරලා අපි කොහෙද ගිහිල්ලා ඉපදෙන්නේ? අපායතන සංලෝකේ වාගේ තැන්වල. ඒ පාර කල්පනා කරනවා මේ තනකොළ පන්දමකට මට අපායතන සංලෝකේ යන්න වටිනවද? ඊට වඩා හොඳ නැද්ද මේ මුසාවාදීට තියෙන ඇල්ම මම පහ කරනවා? මේකත් අතීත වූ සංස්කාරයක් හැටියට තමයි අපි බලන්නේ. එතකොට දැන් බලන්න මොකටද මේ තනකොළ පන්දම? දැන් මස් කට්ටයි මස් කෑල්ල නම් හපන්නවත් පුළුවන් නේ. පන්දම මොකටද? මස් කට්ටයි මස් කෑල්ලයි හොයන්න. ඕගොල්ලෝ රාත්‍රී කාලේ කාර් එකේ ලයිට් එක පන්දම දාගෙන යන්නේ නේද? සුපර් මාකට් එකට කෑම හොයන්නයි කියලා. එතකොට දැන් ඉතින් මෙතන මේකත් අතීත වූ සංස්කාරයක් හැට බලන්න. ඉතින් දැන් මේ මගේ කියලා ගත්තනම් මේ මුසාව තියෙනවන්නේ. ඉතින් මේක නැති කරගන්න හොඳ භාවනාවක් ඕගොල්ලෝ ඉගෙන ගත්තනේ. ඊයවස කරපු භාවනාව මතකද? අසූචි පටවිය මගේ නෙමෙයි. අභ්‍යන්තරයේ තියෙන අසූචිත් පටවි, පටවිට පටවිය සමානයි. ඉලීක මගේ නෙමෙයි නං ඇතුළේ එකක් මගේ නෙමෙයි. එතකොට ධාතු මනසකාරය කළාම මොකද උනේ? ඕගොල්ලෝ ආව කුසලෝච ජහාති පාපකං දක්සෝයේ පවදුරලයි කියන කොටුවට ආවනේ. දැන් අන්න ඒක සංඥා උපේක්ඛාවට නිකම්ම ඇවිල්ලා තිනවා. අරව එකක්වත් මගේ නෙවී ගත්තාම ආකාස සංඥායතනේ වාගේ තැනකට ඇවිල්ලා තිනවා. දැන් ඉතින් ඒක අල්ලගෙන ඉන්නේ නැතුව අන්න සත්‍යාදිත්තාන්ට මනසෙ යොමු කරනවා නේ. මේ ලෝකේ තියෙන ඔක්කොම මුසා මෝස ධර්මයන්. අමෝස ධර්මයකට තියෙන නිර්වාණය. අනුසයක් දන් දීලා රාග දෝෂ මෝහක ආස නිබ්බුතෝති. දැන් අන්නේ භාවනාව එතනින් කරාම ඒ කියන්නේ ඒක සංඥා උපේක්ඛාවේ නිර්වාණයටම තමන් ගමන් කරනවා කියන එක තියෙනවා. අර මගේ කියලා ගන්න කතාව නැති වෙනව නේද? එතකොට නේද මේ මුසාව. එතකොට ওই අවස්ථාවේදී මේ සුඛයි කියන කතාව තමයි ඇවිල්ලා තියෙන්නේ මුසාවෙන්. අඹගෙඩියේ කාලා අපි සුඛයි කියලා හැම කියන්නේ. අනිත් අතට ඕගලන්ට දැන් සම්බන්ධතාවයකුත් පේනවා. දැන් බලන්න පානාතිපාතයෙන් අපි කිව්වා එක පාඩම මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් ඉදන් සත්‍යයට සුභයි කියලා ඇදෙනවා කියලා. අදත්තා දානේ නිට්ටයයි. සුබේට නිත් එක්ක අහකලාම මොකක්ද එන්නේ? සුඛයි නේද? මතකද අර කට්ලට් තියෙනවයි කියලා? කට්ලට් ටික ස්පර්ශ කරන්න පුළුවන් තාක්කල් අපිට අන්න සුඛයි කියන කතාව ආවා. එතකොට සුබේට නිත් එක්ක අහවල වෙන තුන්වෙනි කාරණාව සුඛය කියන එක ඇති වෙලා තියෙනවා. ඊළඟට පෙන්නනවා ග්‍රෝපෙත් යම්සේ මිනිස් සුසකට වඩා ගැඹුරු පහවගිය ගිනි දැල් ඇති, පහව දුම් ඇති, අඟුරු වලින් පිරුණා වූ අඟුරු වලක් වේද? එක්බිති ජීවත්වන කැමැත්තා වූ නොමරණු කැමැත්තා වූ සැප කැමැත්තා වූ දුක් පිළිකුල් කරන්නා වූ පුරුෂයෙක් එන්නේ. ඔහු ශක්තිමත් වූ පුරුෂයෝ දෙදෙනෙක් වෙන වෙන අත්වලින්ගෙන අඟුරු වලට ඇද දමන්නා වූ ක්‍රෝපිතේ කුමක් කැයි හඟන්නේද? ඒ පුරුෂයම ඒ මේ අතර ශාරීරිය නමන්නේද? ස්වාමීනි එසේ. ඒට හේතු කවරේද? ස්වාමීනි ඉදින් මම මේ අඟුරු වලට වැටෙන්නේ නම් ඒ හේතුවේ මරණය හෝ මරණ සමාන දුකට පැමිණෙන්නේ නේ යනු ඒ පුරුෂයාට පැහැදිලියි. රූපදී එපරිද්දීම් ආරසාවතේ මෙසේ සලකයි. භාගතුන් වහන්සේ විසින් කාමයෝ අඟුරු වලකට බඳුය. බොහෝ දුක් ඇත්තා, බොහෝ වේස ඇත්තා. මේ ආදීන බොහෝයයි වදාරන ලද්දාව. මෙසේ ඇසැටි මනානුවණින් දැක ඒක සංඥා උපේක්ඛාවට ගිහිල්ලා නිර්වාණයට යන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේක මේ බුදුහාමුදුරුව මේ කේලාම් කීම කියන එකට දීපු උදාහරණය. ඔන්න මිනිස්සෙක්ගේ උසකට තියෙනවා ගිනි අඟුරු වලක්. ගින්දර එළියට පේන්නේ නැහැ අඟුරු තියෙන. එතකොට සැප කැමති දුක කැමති නැති පුද්ගලයෙක් එනවා. ඉතින් එයාව මේ පුරුෂෝ දෙදෙනෙක් මේ බාහුව දෙකෙන් අරගෙන ඇදගෙන යනවා ගිනි අඟුරු වලට දාන. ඉතින් මෙයා කොහොම හරි මේකෙන් ගැලවෙන්න හදනවා. කවුද මේ පුරුෂෝ දෙදෙනා? මෙයක් තේරුම් ගන්න නම් මතකද අපි බැලුවා අර පලාසෙ. පලාසෙදී අර යාළුවගේ යාළුවා වෙන් කරනවා කිව්වේනේ. එතකොට දැන් බලන්න මට ඔන්න යාළුවෝ දෙන්නම අතහැර ගන්න පුළුවන්. හැබැයි පළවෙනි යාළුවා ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. මට එයාගේ ලාභ ප්‍රයෝජන තියෙනවා, එයාව තියාගන්න ඕන. ඒක මගේ තණ්හාව. මතකද අපි මෙතන ලකුණු කරා තණ්හාව වේදනාවත් එක්ක. එහෙනම් මේ තණ්හාව තමයි එක බාහුවකින් අපිව ඇදගෙන යන්නේ. දැන් අපිට ඕනේ මේ මෙයව වෙන් කරලා මේක පවත්තන්න. ඒක තමයි චේතනාව. එහෙනම් චේතනාව තමයි අනිත් බාහුවෙන් ඇදගෙන යන්නේ. එහෙනම් තණ්හාවයි චේතනාවයි තමයි අපිව ගිනි අඟුරු වලට ඇදගෙන දාන්නේ. ඉතින් මෙතන මේ අවස්ථාවේදී මම කොහොමද දන්නව අදැක්කේ? මම දැක්ක එක මිනිස්සෙක් මෙහෙම දෙකට නැමිලා පතනෝ. මේ රූපේ මේ වේදනාව දෙන්න කියලා. ඒ කියන්නේ අර මේ රස්සාවක් කළා මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙවලා රුපියල් 10ක් ඉතුරු කරගෙන අර කුණුඹ මුදලාලි ළඟට ගිහිල්ලා මුදලාලිගෙන් ඉල්ලනවා නේද මේ අඹ ගෙඩියේ මේ වේදනාව දෙන්න කියලා. begin the feeling. වේදනාව තමයි පතන්නේ. ඒ කියන්නේ වේදනාව සුඛයි කියලා පරාමාස කායික අන්තයට ඇදෙනවා. අන්න ඒක සම්බන්ධ කරලා බලන්න මුසාවාදයට. ඊළඟට කරන්නා වූ සංස්කාරයන් නිට්යයි කියලා පරාමාස කාය ග්‍රන්ථයට ඇදෙනවා. අන්න ඒක සම්බන්ධ කරලා බලන්න අදත්තාදානට. මොකද අදත්තාදානෙ කරන හින්දානේ අඹගෙඩිය කන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට මේක උරුවක් නම් මේ උරුවට හබල් දෙකයි. එතකොට මේ හබල් දෙක තමයි දෙපැත්තෙන් පෙන්වන්නේ. සාමාන්‍යයෙන් නම් උරුවක් හබල් ගන්නකොට ඉස්සරහට යන්නේ. මේක නම් එතනම තමයි මේ කැරකි කැරකි යන්නේ කියලා. අර ගිනි අඟුරු වලට වැටලා පිච්චෙනවා වගේ එතනම කැරකෙනවා. එතකොට දැන් ඉතින් මේක තේරුම් ගන්න මේක මෙතන නිතරම මේ වින්කිරිල්ලක් නිතියෙන්නේ නේද? අපි කිය වචනීය පරිසමාප්තියෙන් ගන්න එපා කියලා. දැන් ඕගොල්ලෝ බත් එකක් හම්බෙලා තියෙනවා නම් සතුටු වෙලාද තියෙන්නේ? නෑ, ඕගොල්ලෝ කල්පනා කරනවා අර අතන කඩෙන් ගත්තනම් පබඩමක්වත් හම්බෙනවා, මිරිස් කරලක්වත් හම්බෙනවා කියලා. කරේකින් කරේකට පලාස කරනවා නේද? පොලොස් හදන්නේ මෙහෙම, අම්ම හැදුවේ මෙහෙමයි කියලා නේද? රස්සාවක් හම්බෙලා දිනවන සතුට වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ කල්පනා කරනවා අර බොස්ගේ රස්සාව හම්බ වෙනවා නම් හොඳයි. එයා මේ මේසයක් උඩ කවුල් දෙකක් තියාගෙන තේකප් බෙවි මට අරක කරපම් මේක කරපම් කියනවා. ඔන්න ඕක හම්බ වෙනවා නම් හොඳයි කියලා. ඒක හම්බුනොත් බොස්ගේ රස්සාව තමයි හොඳ වෙන්නේ. ඉතින් මේ පලාසේ අර්ථයෙන් කල්පනා කරන්න මෙතෙන්දී. මේක මේ ප්‍රසන්ට් මූමන්ට් එකේ මේ මොහොතේ 1 2 3 අතීත සංස්කාර. මේක මේ මොහොතේ මොකක්ද හම්බෙලා තියෙන්නේ වෙන් කිරීම කියන එක කරන. ඉතින් ওই පිච්චෙනවා කියන එකට තේරුම් ගන්න පැහැදිලි වෙන උදාහරණයක් කියන්නම්. අපි කියවනේ අර ගාල්ල පැත්තේ මිනිස්සෙක් කොළඹ වැරට එනවා කියලා. කාන්තාවක් ගන්නකො මෙයා දක්ෂයි. ඉතින් මෙයා කියනවා මට නම් මේට වඩා කරන්න බෑ. මං දැන් ඉහෙටත් උඩින් ගිහිලා තියෙන්නේ. මේ ඔෆිස් එකට ආවම ඔෆිස් එකේ වැඩ කරන්න ඕනේ. ගෙදර ගියාම ගෙදර අස්පස් කරන්න ඕනේ, උයන්න ඕනේ. ළමින්ගේ හෝම්වර්ක් තියෙනවා. මට නම් ඊට වඩා බෑ. මේ නැහැටත් උඩින් ගිහිලා තියෙන්නේ කියලා. ඉතින් මෙයාගේ අවාසනාවකට මෙයාගේ බොස් රිටයර් වෙනවා. ඉතින් මෙයා කියන මන්න හොවට දාන්න යන්නේ නැහැ කියලා. මට බෑ කියලා. දවස් දෙකක් යනකොට මෙයාගේ යාළුවෙක් ඇවිල්ලා අනිනවා. ඇන්ලා කියනවා දන්නවා. මෙතෙන්ට කවුද දාන්නේ කියලා. අර ඔයාගේ හතුරා. මෙයා ඉදන් කියනවා ඈ. ඒ මනුස්සයාට මේ ඒ රස්සාවවත් කරගන්න බැරුණේ. එයා ඉන්නේ. එයා කොහොමද මේක කරන්නේ? එයා මේ මගේ බොස් වෙනවා නම් ඉතින් මට මගේ රස්සාව එයාගේ රස්සාව දෙකම කරන්න වෙනවා කියන්නේ. ඉතින් අර යාළුවා කෙනා ඒක තමයි ඔයා මේකට දක්ෂයිනේ. පළපුරුද්දක් තියෙන ඔයා දාන්න කියලා. ඉතින් ඒ පාර දිග හුස්මකුත් එක්ක කල්පනා කරනවා. වැඩි වැඩි කරගන්න කැමති නෑ නේද? හොඳයි එහෙනම් මම ඇප්ලිකේෂන් එකක් දානවා කියලා. ඉතින් දැන් අන්තිම දවසට ඇවිල්ලා හෙට උදේ ඉස්සෙල්ලා ඇප්ලිකේෂන් එක දාන්න ඕන. ඉතින් ළමයින්ට කන්න බොන්න දීලා ඔක්කොම කරලා රෑ 10ට විතර ගිහිල්ලා වාඩි වෙනවා මේ ඇප්ලිකේෂන් එක ලියන්න. ලියන්න වාඩි වුණා විතරයි ඔන්න එනවා පුතා. අම්මේ මං කෑවට මට තාම බඩගිනියි කියලා. ඊළඟට දුව එනවා. අම්මේ මේ හෝම්වර්ක් එක කරන්නේ කොහොමද කියලා. දැන් පිච්චෙනවා නේ. දැන් බලන්න හෙට උදේ ඉස්සෙල්ලා ඇප්ලිකේෂන් එක දැම්මේ නැත්තම් අර තරහකාරයා තමයි බොස් වෙන්නේ. වැඩත් වැඩි වෙනවා. මේ ළමයට උදව් කළේ නැත්තම් මෙයා විභාගේ ෆේල් වෙන්න පුළුවන්. එතකොට මිනිසුත් මට දොස් කියාවේ ඔයා ඔයාගේ වැඩේ බලාගත්ත ළමයා ගැන බැලුවේ නැහැ කියලා. මහත්යත් මට බණිනේ. පේනවද දැන් පිච්චෙනව නේද? අන්න ඒ වගේ හිතන්න. begin the feeling. අර කාරණා දෙක හොඳට සම්බන්ධ කරලා බලන්න මේක උරුවක් නම් උරුවට හබල් දෙකයි. එතකොට වේදනාව සුඛයි කියලා පරාමාසගත වෙනවා. අන්න ඒක අර මුසාවත් එක්ක සම්බන්ධ කරන්න. සංස්කාරයන් නිට්ටයයි කියලා පරාමාසගත වෙනවා. අන්න ඒක අදත්තා දානියත් එක්ක සම්බන්ධ කරන්න. මොකද අඹ ගෙඩිය කන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ අදත්තා දානිය කරන නිසා. එතකොට ওই හතරේ වෙනි රවුමේ හතරේනි පියවර මේ වේදනාව සුඛයි කියලා පරාමාසගත වීම තමයි ඔකේ තියෙන්නේ. ඊළඟට පෙන්නනවා ගෘහපතේ යම්සේ පුරුෂෙක් තෙම ආරාමයන්ගෙන් සිත්කළු බව ඇති, වනයන්ගෙන් සිත්කළු බව ඇති, භූමියෙන් සිත්කළු බව ඇති, පොකුණු වලින් සිත්කළු බව ඇති සිහිනියක් දක්නේ. හෙතෙම විවිධයේ කිසිවක් නොදක්නේ. ගෘහපතේ පරිද්දේ මාර්සාවුතේ මෙසේ සලකයි. භාගතුන් වහන්සේ විසින් සිහිනියකට බඳු වූ කාමයෝ බොහෝ දුක් ඇත්තා, බොහෝ වේස ඇත්තා. මේ ආදීන බොහෝයයි වදාරන ලද්දාවේ. මෙසේ ඇතිසටි මනානුවණින් දැක ඒක සංඥා උපේක්ඛාවට ගිහිලා නිර්වාණයටම යන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔන්න මිනිස්සෙක් නිදාගෙන ඉන්නවා. මේ වුන්. එයාට සිහිනියක් පේනවා. සැප ඇඳක රජමාලිගාවක වාගේ තැනක ඉන්නවා. වැව් පොකුණු තිනවා කියලා පේනවා. ඇහැරලා බැලුවාම කිසි දෙයක් නැහැ. අර හිටපු කබල් ඇඳීම තමයි තමන් තාමත් තින්නේ. පිබිදියේ කිසිවක් නොදකින. අන්න බුදුහාමුදුරුවෝ මේ ගිද්දි ලෝභයට දීපු උදාහරණ. මේක සිහිනියකට උපමා කළා. දැන් බලන්න ඕගොල්ලන්ගේ ජීවිතයේ සිහිනියක්ම නේද? දැන් බලන්න පොඩි කාලේ අම්මා කණෙන් අල්ලගෙන ගිහිල්ලා කිව්වාම් පුතා ඉගෙන ගත්ත නම් අර බෙන්ස් කාර් එක යන්න මාමා වාගේ යන්න පුළුවන් එයි කියලා. ගිහිල්ලා ඉගෙන ගත්තා නේ. බෙන්ස් කාර් එක නම් තාම හම්බ වෙලා නැහැ. එතකොට දැන් ඉතින් පාසල් එහෙම ගියාට පස්සේ මොකද වුනේ? ළමයි පැන්සල් වලින් ඇන්න, ගල් කූර වලින් ඇන්න නේ. ගැහුවා, ටීචර්ත් ගැහුවා නේ. ඊට පස්සේ දැන් ඉතින් මේ අර නිදි මරාගෙන පාඩම් කරා. ඉතින් විභාගේ පාස් වෙන නම් හොඳයි, නැත්නම් ඒ දුකයි. විභාගේ පාස් වුණා නම් රස්සාවක් හම් වෙන නම් හොඳයි, නැත්නම් ඒ දුකයි. එතකොට රස්සාවක් හම්බුණා කියමුකෝ ඈත පළාත්වල. මතකද? අර අන්තිමට වඩිය හම්බුණා, ඔක්කොම මේ බිල් ටික ගෙව්වට පස්සේ කිසි දෙයක් ඉතුරු නැති වුණා නේද? අම්මගෙන් කාලා හිටපු කාලේ හොඳයි කියන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් වැඩි රස්සාවකට ගිය. ඉතින් දැන් සල්ලි ටිකක් තියෙන හොරු අනීද කියලා බයයි. ඒ පාර කල්පනා කළා ගෙයක් අටෝ ගන්න ඕනි කියලා. ගේ අටෝ ගත්තට පස්සේ ඒකට ගුල්ලෝ ගහනවා, වෙයෝ ගහනවා නේ. අල්ලපු ගෙදර මිනිස්සේ රණ්ඩු වෙන්නත් වෙනවා. ඉතින් ඊට පස්සේ කල්පනා කළා මට මේ අඩුපාඩුවට තියෙන නෝනා කෙනෙක් නැහැ, මහත්තයා කෙනෙක් නැහැ කියලා. ඒ පාර ඉතින් එක්කෙනෙක් හොයාගත්තා. හොයාගත්ත කට්ටිය දන්නවනේ හොයාගත්තාම හරිද නැද්ද කියලා නේ. සමහරවගේ නෝනලා මහත්තුරු මැරලත් ඉවරයි. දැන් කල්පනා කළා අඩුපාඩුවට තියෙන බබෙක් නැහැයි කියලා. ඒ පාර ඉන්ජෙක්ෂන් එකක් ගහලා හරි බබෙක් හදාගත්තා. දැන් හරි ගියා. චරාස් ගානවා, බරාස් ගානවා නේද? පැය දෙකෙන් දෙකට කිරි දෙන්නත් ඕනේ, නැපි හොදනවායි, අසුචි අතපත ගානවායි. පන් එකද. දැන් ඒ පාර කල්පනා කළා. මේ බබා තමන්ගේ කකුල් දෙකෙන් හිට ගන්න කාලේ එනකොට වැඩේ හරි කියලා. මතක දරු 18 බබා හින්දා නිදා ගන්නත් නැති වුණා නේ. ඒ පාර බබාට වයස අවුරුදු 40යි. දැන් එයාටත් බබාලා ඉන්නවා. දැන් මොකද උනේ? බබාගෙත් බබා බල්ලා කොන්දක් දෙකට නැමිලා මැරලා යනවා. ඕක තමයි සිහිනේ නේ. හිතලා බලන්න මේ දක්වා ඔයගලගේ ජීවිතේ මොකද්ද කියලා. සිහිනයක්ම තමයි. අන්න ඒක බලලා මෙතන භාවනාව බොහොම ගැඹුරුයි. ඔයගලන්ට පේනවා මේ කබලින්කාර ආහාරය ගිද්දි ලෝභය අතර මෙතන තමයි කාමච්ඡන්දේ අපි ලකුණු කරන්නේ. ඒ රේඛාව දික් කරොත් කොහාටද යන්නේ? ජරාවට. එහෙනම් කාමච්ඡන්දේ කියන්නේ ජරාවට ඇති කැමැත්ත. අපි හරි මෝඩයෝ නේද ජරාවට කැමති වෙන. ඒ විතරක් නෙමෙයි. ජරාව ඇති වුණා නම් ව්‍යාධියේ මරණිනුත් ඇති වෙනවා. එහෙමනම් අපි මේ ට්‍රිපල් මෝඩයා වෙලා නේද? මේ ඔක්කොටම කැමති වුණා. මෙතන තියෙන්නේ නන්දිය, ජාතිය කිද්දි ලෝභය අතර. මැරලා උපන් උපදින්නත් කැමති වුණා. මොකටද? කුණු අඹ ගෙඩියට. ලාභ මච්චරිය. මේ කිද්දි ලෝභය අතර වේදන, කිද්දි ලෝභය වේදනාව අතර ලාභ මච්චරිය. ඉතින් ඕක රහතන් වහන්සේ පෙන්නන ওই භාවනාව හරියට කරා නම් මේක තුන්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේ කෙලවර. දුක්ඛ නිරෝධ සත්‍යයේ කෙලවර. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නුවේ පිබිදී කිසිවක් නොදකි. නිදාගත්තා කියලා කියන්නේ මරණය. පිබිදුනා කියලා කියන්නේ ඇහැරුණා. බුදුහාමුදුරුවෝ පෙන්නුවේ මැරලා උපන්නා ඔච්චරම තමයි කියලා. දැන් බලන්න තමා ඇරුණාම මේ වටේම ඉන්නේ මැරලා ඉබදිච්ච කට්ටියනේ. අහලා බලන්නකො හරිද කියලා. කාටවත් හරි ගිහිල්ලා නැහැ නේ. හරි ගිහිල්ලා නම් මෙතන ඉන්නෙත් නැහැ නේ. ඔය එක මිනිස්සෙක් මාත් එක්ක කියනවා ඉස්සර මචං මේ භවේ නම් හරි ගියේ නැහැ කිව්වා. රස්සාවක් හම්බුණායි කිව්වා. රස්සාව හරි නැහැ කිව්වා. ගෙයක් හදාගත්තකෝ ගේත් හරි නැහැ කිව්වා. ගෑණියෙක් බැඳගත්තකෝ ගෑණිත් හරි නැහැ කිව්වා. ළමෙක් උපන්නා කිව්වා ළමයාත් හරි නැහැ කිව්වා. ඊළඟ භවෙවත් බලමුයි කිව්වා. එයා කල්පනා කරනවා මැරලා ඉපදුනහම වැඩේ හරියයි කියලා. බුදුහාමුදුරුව පෙන්වයි මැරලා ඉපදුන ඔච්චරම තමයි. පිබිදී කිසිවක් නොදකේ. එතකොට එහෙනම් මෙතන මේ සිහිනවන්නේ අනාගතෙටිනේ. එහෙනම් මේක අනාගත සංස්කාරයක් හැටියට තමයි මේක බලන්නේ. තමන්ගේ ජීවිතයෙන් බලලා ඊට පස්සේ අන්න අර කාරණා තුන හොඳට බලන්න. කාමච්ඡන්දේ, ජරාවට ඇති කැමැත්ත, ජරාවට කැමති වුණා ව්‍යාධියයි මරණයටත් කැමති වෙනවා. ඒතර මෙතන තියෙන නන්දිය මම මැරලා ඉපදෙන්නත් කැමති වෙනවා. මොකටද? කුණු අඹ ගෙඩිය ලාභයි කියලා අරගෙන. එතකොට ওই අවස්ථාවේදී කියන්න වටින දෙයක් තමයි කොහොමද ඕගලන්ට මේ මානිය කියන එක ඇති වෙන්නේ කියලා. මානිය කියන එක ඇති වෙන්නේ ඕගොල්ලෝ වට කරකෝ කරකෝ අගයන් දෙන. අවිද්‍යාවෙන් තමයි පළවෙනි වටේ කරකවන්නේ. කරකෝල අගයක් දෙන රූපයට. දෙවෙනි රවුමේ අපි මානෙන් කරකවන්නේ. රූපයට අගයක් දීලා මාන වෙන. උදාහරණයක් ඇට කියනවනම් මං පොඩි කාලේ කැගිරි මාළුවක් කාලා තිනු. තාම කවුරුවත් මට ඒ විදිහේ කැගිරි මාළුවක් හදලා දීලා නැහැ. එතකොට මං අද කැකිරි දැක්කාම හිතන්නකො වට්ටක් අන්න මේ කැකිරි. අන්න කැකිරි කියලා අන්න රූපයට අගයක් දුන්න අවිද්‍යාවෙන් කරකවලා. දෙවෙනි රවුමේදී මන්න මං රූපයට අගය දෙනවා මානෙන් ගේන්නේ කරකවන්නේ. හැබැයි මොන කැකිරියකටද? පොඩි කාලේ කාපු කැකිරියකට දීලා මාන වෙනවා. ඊළඟට තුන්වෙනි රවුමේදී වේදනාවට අගය දෙනවා. අවිද්‍යාවෙන් කරකවනවා. ආපහු හතරෙන් රාවම එනකොට වේදනාවට අගේ දීලා මාන වෙනවා. ඉතින් ඕගලන්ට තේරෙනවා ඒ වේදනාව වෙලා අර අතීතයේ කැකිරි කාලා කාපු වේදනාව නේද? එතකොට ඊට පස්සේ ඉතින් අපි පස්වෙනි රාවම එනකොට චේතනා කරන්න ගන්නවා. අන්න රූපේට රූපේ නිසා චේතනා අගේ දෙනවා. හයවෙනි රාවම එනකොට වේදනාව නිසා චේතනා කරනවා. අන්න වේදනාවට අගයක් දීලා මාන වෙනවා. හත්වෙනි රාවම ඉතින් මේක සඳහා ක්‍රමයක් තියෙනවානේ. අන්නේ ක්‍රමයට තමයි අපි අගේ දෙන්නේ ධම්මමච්චරිය කියන එකට. දීලා තමයි මාන වෙන්නේ. ඉතින් අපි ඕක පෙන්නුවේ ඕක අපේ මේ ඊළඟ කොටසට බලපාන. ඒක පෙන්නනවා ගෘහපති යම්සේ පුරුෂේක් තෙම පුරුෂයන්ට සුදුසු යානාවක් හෝ උතුම් මුණිකොඩලක් හෝ ඉල්ලාගත යුතු භෝගයක් වේද? හෙතෙම ඉල්ලා ගන්න ලද භෝගයන්ගෙන් සැරිසරුනේ පිරවන ලද්දේ කඩපිලකට පැමිණෙන්නේ. ඕදයක ජනයා මේ පින්වත් පුරුෂතෙම ඒකාන්තයෙන් භෝග සම්පත් ඇත්තේ මෙසේ වනයි සම්පත් අනුභව කරේ කියලා කියන්නේ. වස්තු හිමිය යම් තැනේ කියව දක්නාහුද ඒ තැන්නීම් සූකී භාණ්ඩයන් හැරගන්නාහුය. රූපතේ කුමක් ඇයි හඟන්නේද? ඒ පුරුෂයාගේ හිත නරක් වීමට ප්‍රමාණවත් යයි සිතන්නේද? ස්වාමිනී එසේ ඒට හේතු කවරේද? ස්වාමිනී බඩු හිමිය වනයි තම තමන්ගේ බඩු හැරගනිති. රූපතේ මෙපරිද්දෙන් මාර්සාවුතේ මෙසේ සලකයි. ඉල්ලා ගන්නා ලද බඩු ඇණියෝ කාමයෝ බොහෝ දුක් ඇත්තා බොහෝ වේස ඇත්තා. මේ ආදීන බොහෝයයි භාගතුන් වහන්සේ විසින් වදාරලත් දාව. මෙසේ ඇති සැටි මනානුවණින් දැක අර ඒක සංඥා උපේක්ඛාවට ගිහිල්ලා නිර්වාණයට යන්නේයි කියලා මෙතෙන්දි පෙන්වා දෙන්න. එතකොට මේ බුදුහාමුදුරු නින්දා රෝසයට දීපු උදාහරණය. ඔන්න මිනිස්සෙක් ওই කනකරාබුවක් බෙන්ස් කාර් එකක් වගේ එකක් ඉල්ලගෙන යනවා. දැන් ඕගොල්ලෝ කියනවනේ බෙලක් කියලාට මේ හිඟන්නේක් වගේ පාරේ යන්න පුළුවන්ද? කරාබුවක්වත් දාගෙන යන්න ඕනි කියලා. මේක ඉල්ලගෙන දාගෙන යන්න. ඉතින් කඩවණ්ඩියට ගියාම කඩවණ්ඩියේ ඉන්න මිනිස්සු කියනවා මෙයා නම් හරි පෝසත් එක්කනේ. මෙයා හොඳට භෝග සම්පත් අනුභව කරනවායි කියලා. ඉතින් ඔතන ඉන්න අයිතිකාරයා. අයිතිකාරයා ඉඳලා මෙහි දීපන් ඕක කියලා ඇදලා ගන්නවා. ඉතින් මෙයාගේ සිත නරක් වෙනවන්නේ. එතකොට දැන් ඉතින් ඕක මේ නින්දා රෝසයට දීපු උදාහරණය. ඉතින් ඔකේ භාවනාවත් අපි කියනවා බොහොම තව චුට්ටකින් ඕගොල්ලෝ ඒක කරලා තියෙනවා. මේක ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක නිසා අපි තව උදාහරණයක් දෙකක් බලමු. දැන් ওই ලංකාවේ ඉන්න ආච්චි අම්මා කොහොමද මගුල් ගෙදර යන්නේ? එයා ලස්සන, ඒ කියන්නේ වටිනා වූ සාරියක් ගන්නවා. අරගෙන ඇඟ වටේ ඔක්කොම උතා ගන්නවා. මේ අතේ මොකක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් ඒවා රත්තරන් වල්ලු දාලා වහ ගන්නවා නේ. බෙල්ල නෙක්ලස් එකක් දාලා ලොකුට වහ ගන්නවා. තරුණෙක් කෙනා කොහොමද යන්නේ? එයා තුනියට මාලයක් තමයි දාගන්නේ. එයා පෙන්නන්නේ හැම. අරයා වහගත්තේ හැම. ඊට පස්සේ මගුල් ගෙදර ගිහිල්ලා ඉන්නකොට ඔන්න ඔය විශේෂම කාන්තාව තමයි ඉඳන් කියනවා, ආ ආච්චි අම්මේ හරි ලස්සන සාරිය. ආච්චි අම්ම ලස්සනයි කියලා නෙමෙයි කිව්වේ නේ. සාරිය අතපත ගන්නකොට කියනවා මේක මේ පුතා අරන් දුන්නු. පුතා කොහෙද ඉන්නේ? ඇමරිකාව. එපාර පුතා ගැන කතා. එපාර ආව නෙක්ලස් එකට. මේක අතපත ගන්නකොට කියනවා මේක මේ දුව අරන් දුන්නා. දුව කොහෙද ඉන්නේ? එංගලන්තේ. එපාර දුව ගැන කතා. දැන් පේනවා මේ ආච්චි අම්මට හොඳ තැනක් තියෙනවා නේ. අර හපුට්ටා වගේ ඇඳගෙන ගිහිල්ලා හිටියා නම් කවුරුවත් බලන්නේ නැහැ. ඉතින් දැන් ඔය මගුල් ගාල් වල වාතාශ්‍රය එච්චර හොඳ නැහැ නේ. මම මේ කියන්නේ කොළඹ හොඳ හෝටලයක ඉස්සර වෙච්ච සිදුවීම. එතකොට ආච්චි අම්ම කලන්තේ දාන්න යනවා. එතකොට ඉතින් අනිත් කට්ටිය කියන ඔය තද කරගෙන ඉන්නේ බුරුල් කරන්නයි කියලා. ආච්චි අම්ම ඉඳන් කියනවා නෑ නෑ පුතේ මට දැන් හොඳයි කියලා. හැබැයි ආච්චි අම්ම කලන්තේ දාන්න යනවා. ඒ පාර අනිත් අය හරි මේව ගලවනවා. ගැලෙව්වට පස්සේ මොනවද වෙන්නේ? අර රැලි වැටිච්ච හාම ඕකනේ මේ වහගන්න හැදුවේ නේද? ඒ කියන්නේ රූපය ගැන සතුට වෙලා මානසිත ඉස්සුවා කියන එකයි තියෙන්නේ. ඉතින් ඔය ආච්චි මගේ ආච්චි නෙමෙයි මං කියන්න මගේ සීයාගේ කතාව. සීයා මං කිව්ව අවුරුදු 100ක් හිටියයි කියලා. එතකොට දැන් ගෙදර අනිත් අය මගුල් ගෙදර යන්න ලෑස්ති වෙනවා. සීයා විතරක් හැරමිටි අරගෙන මිදුල්ට වෙලා ඉන්නවා. මං හෙව්ව සීයා ඇඳගන්නේ නැද්ද කියලා. සීයා මං දිහා පොඩ්ඩක් බලාගෙන ඉඳලා කිව්වා, පුතේ මේ ශරීරේ අජුවයි කිව්වා. ඔය මගුල් ගෑල් වල යන්නේ මිනිස්සු සතුට වෙන්නනේ. මේක දැකලා කාටවත් සතුටක් ඇති වෙන්නේ නැහැ කිව්වා. මං යන්නේ නැහැ කිව්වා මගුල් ගෑල් වල. ඉතින් සීයා නම් ඒක තේරුම් අරගෙන තියෙනවා. ඉතින් ආච්චිට බෑනේ නේද මුණු පුරා බඳිනවා කියලා හරි යන්න ඕන. ඉතින් ඔය ආච්චි විතරක් නෙමෙයි යෝග කළේ. මං දැක්කා මේ එංගලන්තේ කතාවක් මේ කියන්නේ. අවුරුදු 10ක 12ක දරුවේ පාසල් ගිහිල්ලා ඇවිල්ලා දුකෙන් ඉන්න. තාත් අහනවා මොකද කියලා. මේ ගෑනු ළමයි මන් දිහා බලන්නේ නැහැ කියලා. ඒ පාර තාත්තා හොඳ උපදේශයක් දෙනවා. මේ පාසල් යනකොට මේ කොලර් එක උඩ අතට දාගෙන යන්නේ කියලා. ඉතින් මෙයා උඩ අතට දාගෙන යනවා. ගියාම එදානම් ඔන්න ගෑනු ළමයි දිහා ගෑනු ළමයි බල්ලා හයි ස්කොට් කියලා හැම කිව්වා. දැන් බලන්න ඔතන මොකද්ද උනේ කියලා. මොකද අර මේක අන්යූෂුවල් එකක් නේ නේද? ඒක නිසා බැලුවා. බැලුවට පස්සේ අහක බලා ගන්න බෑ. අර අත ඉස්සුව හයි ස්කොට් කියලා හැම. මෙයාට බොහොම සන්තෝෂයි. ඔය පිරිණ ළමයා මොකද්ද කළේ? දැන් මතකද අපි කිව්වා අර මව් කුසට එන එක්කෙනා මේ ආහාරත් හොයාගෙන ආවේ. ඉතින් එයාට හොඳට මේ හොඳට හම්බුණා නේද? කිරි ආහාරය. අර කාන්තාවගේ ස්පර්ශයකුත් බලාගෙන ආවේ කිරි හම්බුණා. තනබුඩුව කටේ සූපූර්ණා වාගේ තිබුණා. අම්මගේ කාය ස්පර්ශ වුණා. ඒ වගේම අම්මා කරුණාවන්ත ඇස් දෙකකින් බලාගෙන හිටියා. ඊළඟට අම්මා නැලිවිලි ගීති පුත් කිව්වා නේ. ඉතින් අවුරුදු දෙකක් විතර ඔක හම්බුණානේ. හතරක් විතර වෙනකොට නංගියෙක් මල්ලියෙක් කියලා ඒක නැති වුණා. 10 12 වෙනකොට අම්මා වැඩි අතපත ගන්න. ඒතොර මෙයා කල්පනා කරනවා මම මේ ලෝකෙට ආවේ මේ සුඛයි කියලා හිතාගෙන. දැන් ඉතින් මේ ගෑනුවෙක් මන් දිහා බලන්නේවත් නැහැයි කියලා. ඉතින් ඔතන තියෙන්නේ මේ සංකල්පයක්, ඔතන ගැඹුරු අර්ථයක් තියෙන්නේ. මේ ජාති ඉඳන් වේදනාවට ඒ සංකල්පයන් එනවා. මෙතන මේ බයාගතිය දිනවා, බයාගතින් වේදනාවට එනවා දිට්ටි අනුසේ. ඒ දිට්ටි අනුසෙන් රූපෙට ඇඟිල්ල දික් කළ සුඛයි කියලා කියන එක තමයි මෙතන මේ කියන්නේ. මේ හයවෙනි රවුම, හයවෙනි පේවර. එතකොට දැන් ඉතින් අපි ආච්චි අම්මගේ කතාවත් කියව, කුඩා දරුවෝගේ කතාවත් කියව, ඉතින් ඕගොල්ලෝ ඉන්නේ ඔය දෙක අතර. එතකොට මේකේ භාවනාව කොහොමද කරන්නේ? මේ භාවනාව ඕගොල්ලෝ කරලා තියෙනවා. මෙතනින් තියන්න මේ කන කරාබුවක්, බෙන්ස් කාර් එකක්, කබලින් කාර් ආහාරය හැටියට. තේලා අපි බලනවා සුබයි, සුඛයි, අත්තා. නිකම බලන්න එපා හැබැයි. සුබයි කියන එක ඇති වෙන්නේ මොකෙන්ද? අන්න පානාති පාතෙන් එක පාටම සුබයි කියලා ගත්තා නේද? එතකොට නිත්‍ය කියන එක එක්ක ආවෙන්නේ මොකෙන්ද? අදත් ආදානි. සුබේට නිත්‍ය එක්ක ආවනම් අන්න සුඛයි. තුන්වෙනි එක බොරුව කියන එක ආවා සුඛයි කියලා. එතකොට මේ සුඛේනේ මේ අත්තා කියලා ගන්න. මතකයි නේද මේ භාවනාව? එතකොට සුඛේ තමයි අපි අත්තා කියලා ගත්තේ. එතකොට මෙතන නිකන් නෙමෙයි. මෙතන මේ හතරේ දැන් මේ රවුන්ඩ් තුනක් ගිහිල්ලා නේ තියෙන්නේ. හතරෙන් රවුන්ඩ් දී අපි පලාස කරනවා. මේ බත් එකට වඩා අර බත් එක හොඳයි. මේ රස්සාවට වඩා අර රස්සාව ලාභයි කියලා නේ. එතකොට දැන් මේ අත්තා කියලා ගත්තට පස්සේ තමයි යන්න ඕගලන්ට ලාභ කතා ඇති වෙන්නේ. එහෙමනම් මේ දකුණු පැත්තේ ධර්මයෙනුයි වම් පැත්තේ ධර්මයෙනුයි සම්බන්ධ වෙනවා. ගෙදි ලෝභයත් නේද? එතකොට ගිහිල්ලා මේ ප්ලෑන් එකක් ගැහුවා. අත්තවාද උපාදානට ගියා. මුසාවාදයක් කළා. මෙතෙන්දි මලානම් කොහෙද යන්නේ? අපායේ තිරිසන් ලෝකේ. අන්න ඒ භාවනාව. ඒක කරලා තින්නේ ඔයගොල්ලෝ ඒ භාවනාව. ඒක නැවතත් ඒ කෙටි භාවනාව නැවතත් කරනවා. එතකොට ඒ නින්දා රෝසයට දීපු එක ඊළඟට පෙන්නනවා. ග්‍රෝපති යම්සේ ගමට හෝ නියං ගමට හෝ නුදුරු තැන්නේ තීනු වනලහබක් වේද? එහි මීරිඵල ඇත්තාවුද? හටගත් බොහෝ ඵල ඇත්තාවුද? ගසක් වන්නේ බිම වැටනා වූ කිසියම් ඵල කෙනෙකුත් නොවන්නාහොත් එකල්ලි ඵලයන්ගෙන් ප්‍රයෝජනයක් තව ඵල සොයන්නා වූ පුරුෂෙක් ඵල සොයමින් එන්නේ හිතෙමි වනලහැබට ඇතුළු මිහිරි ඵල ඇත්තාව දහටගත් බොහෝ ඵල ඇත්තාව දේ ගස දක්නේ. ඔහුට මෙබඳු සිතක් වන්නේ මේ ගසවනාය මිහිරි ඵල ඇත්තේ දහටගත් බොහෝ ඵල ඇත්තේ දේත්. බිම වැටනා වූ කිසියම් ඵලයකුත් නැත්තේ මම වනාය ගස නගින්ට දනිමි. මම මේ ගසරණ ගැතිතාක් කන්නේ නම් ඔඩොක්කුතු පුරවා ගන්නෙන හිතායේකේ සිතා හිත මේ ගසරණ ගැතිතාම කන්නේ ඔඩොක්කුතු පුරවා ගන්නෙ. ඉක්බිති පල කැමැත්තා පල සොයන්නා වූ දෙවිනි පුරුෂෙක් පල සොයමින් තියුණු කෙටේරියක් ගෙන එන්නේ හිත මේ වනලහැබට ඇතුළු මිහිරි පල ඇත්තාව දහටකත් බොහෝ පල ඇත්තාව දේ ගස දක්නේ. ඔහුට මෙබඳු සිතක් වන්නේ මේ ගසවනාය මිහිරි පල ඇත්තේ දහටකත් බොහෝ පල ඇත්තේ දෙවෙත්. බිමටනාව ඵලයකුත් නැත්තේ මම නයි ගස නගින්න නොදෙනිමි. මම මේ ගස මුලින් කපා ඇති තාක් කන්නේ නම් ඔඩොක්කුදු පුරවා ගන්නේ නම් හිතායේකේ. හිතායේ ගස මුලින් කපන්නේ. ගෘහපතේ කුමක්කයි හඳන්නේ? යම් මේ පුරුෂේ පළමුව ගසර නැගුණේද? ඉතින් හෙතෙම වහා නොබසින්නේ නම් ඒ ගස වැටෙන්නේ ඔහුගේ අත හෝ බෙදෙන්නේ. පය හෝ බෙදෙන්නේ. එක්තරා ශරීර අවයවක් හෝ බෙදෙන්නේ. හෙතෙම ඒ හේතුයි මරණය හෝ මරණ සමාන දුකට පැමිණෙන්නේ දැයි අසුව. ස්වාමිනී ඇසේ ගෘහපතේ මේ පරිදි මාර්සාවතේ මෙසේ සලකයි. භාගතුන් වහන්සේ විසින් ගස ගිරිවැණිය කාමිය බොහෝ දුක් ඇත්තා, බොහෝ වේස ඇත්තා. මේ දෝෂ බොහෝ යයි වදාරන ලද්දාවේ. මෙසේ ඇතිසැටි මනානුවණින් දැක ඒක සංඥා උපේක්ඛාවට ගිහිලා නිර්වාණයටම යන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් මෙතන මේ මිනිසෙක් පළතුරු හොයාගෙන යන. ඉතින් වනලහැබක් ළඟ පළතුරු ගහක් තියෙනවා. බිම වැටිච්ච ගෙඩියක් නැහැ. එයා ගහට නගින්න දන්නේ. ඒ ගහට නැගලා ඉවරලා එයා පළතුරු බඩ පුරව ගන්නවා. සරම කැහි පිට ගහගෙන ඒකටත් ඒ පළතුරු පුරව ගන්නවා. දැන් තව මිනිස්සෙක් එනවා. එයාට පළතුරු ඕනේ. එයා ගහට නගින්න දන්නේ නැහැ. එයා ළඟ කෙටේරියක් තියෙනවා. අර එයා ගහ උඩ ඉන්නේ නැද්දිම මෙයා මේ ගහ කපනවා. මොකද වෙන්නේ? අර මිනිස්සයා බැහැගත්තේ නැත්තම් එයා මරණය හෝ මරණය සමාන දුකට පත් වෙනවා. අර වැටෙනවානේ. එතකොට මේ මිනිස්සු දෙන්න තේරුම් ගන්න ඕගලන්ගේ දකුණු අත තියන්න කබලින්කා රාහාරය, වම් අත තියන්න ජාතිය තියෙන තැනි, දකුණු කකුල තියන්න අදත්තා දානි තියෙන තැනි, වම් කකුල තියන්න පානාතිපාතී තියෙන තැනි. බඩ කොහෙද තියෙන්නේ? පරාමාසයේ. ඒක තමයි බඩ නේද? ඉතින් මේකනේ පළතුරු දදා පිරෙන්නේ. දැන් බලන්න කවුද මරන්න එන්නේ ඕගලන්ව? පල්ලෙහැයින් දැන් බලන්න ඕගලන්ට දියවැඩියාව එහෙම තියෙනවා නම් මීයඹ වගේ අඹ කකා හිටියොත් මොකද වෙන්නේ? තම මැරලා වැටෙනවා නේද? එහෙනම් ව්‍යාධිය. ව්‍යාධිය තමයි ඕගලන්ව මරන්නේ. ඉතින් මේ ක්‍රෝධ උපායාසයට දීපු උදාහරණය මේකත් අපි අනාගත සංස්කාරයක් හැටියට බලන්නේ. ඒ කියන්නේ 5යි 6යි 7යි 3ම අනාගත සංස්කාර. ඉතින් දැන් එහෙමනම් මෙතෙන්දි කරන්නේ මේ පළතුරු ගෙඩියක් තියෙනවා මේ කබලින්කාර ආහාරයේ තියෙන තැන. තීලා රාගසල්ලෙන් අල්ල කරකෝන. කොහෙද උත්පත්ති ඇති වෙන්නේ? අපායේ යන්න පුළුවන්. හැබැයි මෙයා පානාතිපාත අදත්තා දාන මුසාවා දෝ අතහැරලානේ. හොඳයි හොඳ මනුස්සයා හින්දා අපි හිතමු. මනුස්ස ලෝකේ උපන්නා කියලා. දැන් ඉතින් ඕගලන්ට මොකක්ද ඇති වෙලා තියෙන්නේ? ජරා වෙලා නේ. ඉතින් දැන් ජරා වෙලා නම් මේක අපේ හොඳට ගන්න ඕනේ. මම ජරා වෙලා කියන්නේ. ජරා වෙලා නම් ඉතින් ඉස්සරහට මොකක්ද හම්බ වෙන්නේ? ආච්චිට 100ට වෙච්ච දේ ව්‍යාධියයි මරණයයි. ඒතර දැන් බලන්න කලින් භවයේ මේ වගේ ශාරීරියක් තිබුණා. ඒක මැරලා වැටලා මේක හදාගත්තේ. මේක දැන් ජරා වෙලා ඉස්සරහට මේකටත් ඔච්චරයි ව්‍යාධියයි මරණයයි. ඒවරම් මේ පළතුරු ගෙඩියත් එක්ක ඉන්න බෑයි කියලා පළතුරු ගෙඩි අල්ලා වීසි කරනවා. වීසි කරාම ඕගොල්ලෝ යනවා ආකාසඤ්ඤායතනේ වාගේ තැන්වල. ඉතින් ආකාසඤ්ඤායතනේ ඉන්න පුළුවන්ද? එතනත් ඉන්න බෑ. ඒ කියන්නේ අපි හැමෝම ඉන්නේ මේ ලිස්සන තැනක තමයි ඉන්නේ. ඔය නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභිය තමයි උඩම ඉන්නේ. එයාට තමයි මාණිය අඩුම. එතකොට මිනිස්සයා ඉන්නේ පල්ලෙයා. එයාට තමයි මාණිය වැඩිම. මේ දෙක අතර තමයි ওই බ්‍රහ්මතල, දිව්‍යතල ඔක්කොම තියෙන්නේ. හැබැයි හැමෝම ලිස්සන. ඕගලන්ට වඩා මාණිය වැඩි. ඔය සත්තුන්ට මං කුරුල්ලෙක්ගේ මනස බල්ලා දිනන රහතන් වහන්සේත් එක්ක. එතකොට ඒ කුරුල්ලා තව කුරුල්ලෙකුට කොටන්න යනකොට එයා හිතන්නේ මේ මම මේ මිදුලෙන් එකයි කියලා. මම මේ ලොකු කුරුල්ලෙක් පොඩි එකෙකුට කොටන්න යනවා. ඔය කුරු බල්ලෝ ඉන්නේ අඟල් පහමාරය 6යි උස නේ. ඕගලන්ට කන්න පයින්නවනේ. ඒ වෙලාවට එයා හිතන්නේ එයා ඕගොල්ලෝ වගේ දෙකක් කියලා හිතන්නේ මං හරි ලොකු එක්කෙනෙක් පොඩි එකෙකුට කන්න පයින්නවා කියලා. අර පයින් පාර වැදුනහම තමයි කවුද ලොකු කවුද පොඩි කියලා තේරෙන්නේ. එතකොට දැන් නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභියටත් ඉන්න බෑ. ලිස්ස ලිස්ස වැටෙනවා. මහා කප්ප 84000ක් ඉන්න පුළුවන්. එයා තමයි මාණි අඩු මේකේන. එතකොට මේ වෙලාවේදී කියන්න වටින දෙයක් තමයි ඔය අදෝසය කියන එකේ අර්ථ දැක්කේ. කොහොමද අදෝසය අර්ථ දක්වන්නේ? අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසෝ. අභ්‍යන්තරේ සමාහිත බවක් තිනවා කියන වික්ෂේපය මුලාව පහ කිරීම තමයි අදෝසය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කාටවත් ඉන්න පුළුවන් කමක් නම් ඇත්තේ නැහැ. ලිස්ස ලිස්ස වැටෙනවා. නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙත් ඉන්න බෑ. එතකොට මේ මුලාව තමන් ඉන්න පුළුවන් මේ සමාහිත බවක් තිනවා කියන එක පහ කිරීම තමයි අදෝසය. එතකොට දැන් ඕගලන්ට පේනවා එහෙනම් පළතුරු ගෙඩිය කාලා ඉන්නත් බෑ. පළතුරු ගෙඩිය ඒ කියන්නේ අහිංසකව ජීවත් වෙන්නත් බෑ. පළතුරු ගෙඩිය විසි කරලා ආකාසඤ්ඤායතනෙ ඉන්නත් බෑ. එතකොට ඕගලන්ට ඉන්න ඕන නම් ඉන්න බැරි නම් ඕගලන්ට මොකද්ද තියෙන්නේ? ක්‍රෝධ වූ දැඩි වෙහස තියෙන්නේ. ඉතින් හැමදාම ඕක ගැන කල්පනා කර කර ඉන්නවද? ක්‍රෝධ වූ දැඩි වෙහසටපත් වෙලා. නෑ තමන් එහෙනම් නිවනෙන් පිටත දෙයක් ගන්න එපා. මෙතන ඉන්නත් බෑ. ආකාසඤ්ඤායතනේ ඉන්නත් බෑ. එහෙනම් නිවනෙන් පිටත දෙයක් ගන්න එපා. ඒක තමයි එතන උත්තරේ හැටියට එන්නේ අන්තිමට නේද? ඉතින් දැන් බලන්න ඔයගොල්ලෝ දන්නවා මේ පානාතිපාතේ නිසා දේශය, දේශේ නිසා පානාතිපාතේ. දැන් බලන්න ඔයගොල්ලෝ මේ පානාතිපාත අදත්තා දාන මේ ඔක්කොම අතහැරලා ඔයගොල්ලෝ ආවේ කොහටද අන්තිමට? ක්‍රෝධ දැඩි වෙහසට. ඉතින් එහෙනම් දේශයේ තියෙනවා අපි ආපහු යන්නේ පානාතිපාතේට. එතකොට දැන් බලන්න බුදුහාමුදුරුව වට හතෙන් මේක තමයි හතේ හත කියලා කියන්නේ මේක තමයි ක්‍රෝධ දැඩි වෙහස. වට හතෙන් ඕගලන්ට පෙන්වුවා තථාගතයන් වහන්සේ මුළු ජීවිතේම. ඔය දෙක අතර නේද මම අදත්තා දාන කරන්නේ, මුසාවාද කරන්නේ, පිසුනා වාච කරන්නේ, සිහින මවන්නේ, නින්දා රෝසයටපත් වෙන්නේ. එතකොට අන්න ඒක තමයි හොඳට තේරුම් ගත්තා. ඉතින් නිවනේ පිට දෙයක් ගන්නේ නැත්තම් ඉතින් තමන් ධර්මයේ අවබෝධයත් එක්ක හත් වෙනි ධානියු හත් වෙනි ධානයට වඩා වැඩි ධානයකට තමන් ඇවිල්ලා තියෙනවා. එතකොට එතන ඒ භාවනාව තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඕක මේ රවුම එක ගත්තාම ලස්සනයි ඔය පස්වෙනි රවුමයි. ඕකේ අපි මේ අගයක් දෙනවා රූප අගේ. පළතුරු ගෙඩියට අගය දෙනවා. බලන්න පළතුරු ගෙඩියක් අරගෙන කපපු වෙලාවේ පණුවෙක් එහෙම කැපුණා නම් ඕගොල්ලෝ අඹ ගෙඩිය විස කරනවා නේ. මේ මුදලාලිත් එපා, අඹ ගෙඩියත් එපා, මගේ සල්ලිත් නැතිවුණා කියලා. එහෙම වුණේ නැත්තම් අන්න ලාභයි කියලා ගත්තා. හයවෙනි රවුමේ වේදනාගේ දෙනවා, මේ විදිහට ජීවත් වෙනවයි කියලා හිතන පළතුරු ගෙඩිය කාලා ජීනවා කියලා. හත්වෙනි රවුමේ මේ සඳහා ක්‍රමය. ඉතින් ක්‍රමය තමයි ධම්මමච්චරිය. ඒ කියන්නේ දැන් ඉතින් ඕගලන්ට ඕනේ පළතුරු ගෙඩියනේ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වුවා සරලම වෘතේ නේද? මොකද්ද කරන්න තියෙන්නේ? ඒක රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා කියන එක නෙමෙයි. පළතුරු ගෙඩිය ගන්න ඕන නම් ගහට නගින්න ඉගෙන ගත්තාම වැඩේ හරි නේද? අන්න ධම්මමච්චරිය. ඒක තමයි අගේ දීලා තියෙන්නේ. දැන් එතකොට මේක පෙන්නනවා ගෘහපතියේ මේ ආර සාවුතමේ උතුම් උපේක්ෂා සීද දෙනාගේ පිරිසුදීවට පැමිණ අනේක ප්‍රකාරෝ පෙරවිසූ තැන් සිහි කරනවා. ජාති එකක් දෙකක් තුනක් කල්පයක් කල්ප විනාශෙන තැන් මම මෙන්න මෙහෙම හිටියයි කියලා. මේ කියන්නේ පුබ්බේ නිවානසුති ඥානෙ නේ. කාටද මේක ගන්න පුළුවන් කියලා තියෙන්නේ? තථාගතයන් වහන්සේටද නැත්නම් ඕගොල්ලන්ටද? බුදුහාමුදුරුවෝ පෙන්නන ආර ශ්‍රාවකේ ඕගොල්ලන්ටත් පුළුවන් ඒ කියලා කියනවා. ඉතින් දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මේ කලින් භවයේ මං කවුද කියලා කුතුහලයක් නේ නේ. ඉතින් ඕක මේ භවයේ හැවුවොත් මොකද්ද තියෙන්නේ? ඕගොල්ලෝ කියයි ගිරිගෝරිස් කියයි සඳලතා කියයි නේ. අම්මට ඕන නමක් දාන්න පුළුවන්කම කියන එක තියෙනවනේ. ඒකේ තේරුමක් නැහැ. එහෙමනම් මේ භවයේවත් තේරුමක් නැති එක අතීත භවයෙන් අහන්න එපා. මෙතෙන්දී දැන් කවුරු හරි ඕගොල්ලන්ගෙන් ඇහුවොත් ඕගොල්ලෝ ගන්න රස්සාව මොකද්ද කියලා විස්තර කරලා කියන්න පුළුවන් නේ. අන්න එහෙනම් මෙනි කරන්න පුළුවන් මොනවද? සංස්කාර. එතකොට මම නම් කලේ හත්වෙනි ධ්‍යානෙට ගිහිල්ලා හත්වෙනි ධ්‍යානෙ තමයි අතීත භවය බලන්න හොඳම තැන. කලින් භවයේ කරපු රස්සාව මොකද්ද කියලා බැලුවා. බැලුවාම මට පේනවා කීතක් පේනවා, ලී කෑල්ලක් පේනවා, අතක් පේනවා. අර ලී කෑල්ල උඩින් එහාට මෙහාට යනවා. ඒ කවුද? වඩුවා නේ. ඒ පාර එක පාටම මම සිහි කළා කලින් භවයේ මං කරපු භාවනාව මොකද්ද කියලා. එතකොට ওই තනකොළ යට තියෙන ගල් කැට මේ ඇහිඳ දකින්නට වඩා හොඳට මම දැක්කා. එතකොට මම දැනගත් ආලෝකය තමයි මෙනෙහි කරලා තියෙන්නේ කියලා. එතකොට ඒ ප්‍රදේශයේ ආලෝකමත් වුණා. මං දැක්ක දිය පාරක් තියෙනවා, ලී මඩුව පේනවා, ගෙදෙට්ට යන පාර පේනවා, ගෙදර පේනවා, ගෙදර ඉන්න අයව පේනවා, වහල හදන හැටි පේනවා, කෙහෙල්කම් ගෙනල්ලා හේතු කරනවා පේනවා. ඒ දවස්වල මම මන්ඩේ ටු ෆ්‍රයිඩේ වැඩට යනවා. සැටර්ඩේ සන්ඩේ මම ওই දීර්ඝ වශයෙන් ওই අතීත භවයක් මෙනෙහි කරනවා. ඉතින් දැන් මම භව 15ක් විතර බලලා ඉතින් මට හොඳටම ඇති වෙලා සාම්පති මහ බ්‍රහ්ම රහතන් වහන්සේ වැඩ හිටියා. මම රහතන් වහන්සේගෙන් ඇහුවා, රහතන් වහන්සේ මම මේ අතීත භවයන් බලනවා, හරියට චිත්‍රපටියක් බලනවා වගේ මම මොකද්ද බලන්න ඕනේ කියලා. දරුවා ජාති ජරා ව්‍යාධි මරණ බලන්නේ කියලා කිව්වා. ඒ පාර මම භව 15කින් පටන් ගත්තා. මේ භවෙ මෙහෙම උපන්න, මේ විදිහට ජරා වුණා, ලෙඩ වුණා, මළා. ඉතින් දැන් ඕගලංගෝ මේ මරණය කියන එක හරි දුක්ඛිතයි. දැන් ඉතින් භව 15ක් විතර බලන්න මට පේනවා ඔය සර්පේ දෂ්ට කරලා මැරෙන හැටි, අලියාගේ කොටම් පෙරලලා මැරෙන හැටි, වතුරේ ගිල්ල මැරෙන හැටි, මේ ඔක්සිජන් මාස්ක් එක අන්තිම භවේ නම් මේ නහය මූණට දාගෙන ඉන්නකොටම මැරෙන හැටි එහෙම පේනවා. එතකොට දැන් එහෙම බැලුවහම මොකද්ද වෙන්නේ? ආයිනම් උත්පත්තියක් එපා කියන එක තමයි එන්නේ. මගේ මේ අතේ මෙතන නහර මතු වෙලා තියෙන හැටි දැක්කහම ඇතිවෙච්ච සංවේගේ මට තාම මතු වෙලා නැහැ. ඒක හේතුව තමයි මගේ අතේ නහර තාම ඒ තත්ත්වයට මතු වෙලා නැහැ. මතු වුණත් මම ඔය හත්තිනි ධානි ඉඳන් නෙමෙයි ඔක බලන්නේ. දැන් බලන්න ඔය ආච්චි අම්මා කුස්සියට ගිහිල්ලා මේ කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා වැඩි වෙලා ඉන්නේ නැහැ නේද? එයා ගිය ගමන් ඉතින් එයාට අනිත් පැත්තට යනවා. හොඳට බලන්න ඊළඟට එයා මොකද්ද කරන්න කියලා. ගිහිල්ලා එක්කෝ හකුරු කෑල්ල කටේ දාගන්නවා. නැත්තම් තේකක් වක් කරගෙන හරි බොනවා. අර දුක වේදනාවක ඇතුණාම සුඛ වේදනාවක ස්පර්ශයක් හොයනවා. හැබැයි ඉතින් හත්වෙනි ධානියට හකුරු කටේ දැමිලක් නැහැ. අර සංවේගයේ වශයෙන් දකිනවා. ඉතින් මම ඕගලන්ට අතීත භවයන් බලන්නේ කියලා කියන්නේ නැහැ. නමුත් බැලීමේ මෙන්න මේ වටිනාකම තියෙනවා. මානිය බහිනවා. ඒ කියන්නේ මට හොඳට මතකයි මම ඔය ඕක අතීත භවයේ බලන්න ඉස්සෙල්ලා මං හිතන් හිටියේ අනිවාර්යයෙන්ම මම සයන්ටිස්ට් කියලා. ඒ පාර වුණ දැන් ඔයක බලලා ඒ වෙලාවෙ නම් මට ඇති ප්‍රශ්නයක් තිබුණේ නැහැ බලපු වෙලාවෙ. හොඳට මං දන්නවා ආහාරයෙන් අරගෙන ධානාගතිය බැහැලා ගිහිල්ලා ඊට පස්සේ මට එක පාටම එනවා. මම වඩුවා. පේනවද කොයිතරම් දුරට තමන්ගේ හිතේ අරග තිබිලා තියෙනවද කියලා. දැන් බලන්න මේ පළාතේ මිනිස්සු හැමෝම වාගේ ත්‍රිවිල් එකකින් හරි එනවා අඩු ගානේ නේද? ඔය ඈත පළාතකට ගිහිල්ලා බහින්න බලන්න වාහනේකින්. කොල්ල කොරට දුවගෙන එනවනේ. අන්න එතකොට පේනවා මට හොඳ තැනක් තියෙනවා. අර අසමානතාවයේ ඇති වුණාම තමයි තමන්ට පේන්නේ කොයිතරම් ඕගලන්ට මානියක් තියෙනවද කියලා. මානිය කියන එක හරි තුච්චයි. ඉතින් ඒක අයින් කරගන්න තමයි වටිනවා. අයින් කරගන්න කරන්න මොකද වෙන්නේ? මානිය වහිනකොට සමාධිය වැඩි වෙනවා. ඉතින් මගේ තිබුණා ඔය හිඟා කාපු බවෙන් හිටන් තියුණා ඔය සර්කස් කණ්ඩායමක නායකෙක් වෙලා ඉඳලා ඇදගෙන වැටුණා. ඒ කියන්නේ ගහක වැදුණා. වැටුණා අතපය හතර නෑ හිඟා කෑව. අර බලන්න බලන්න අර කර මානිය වහිනවා. මානිය වැසහම් සමාධිය උග්‍ර වෙනවා. අන්න ඒක තමයි වටිනාකම තියෙන්නේ. එතකොට ඊළඟට පෙන්නනවා රෝපතේ මේ ආර්සාවකතේ මේ උතුම් උපේක්ෂා පිරිසුදු බවට පැමිණ පිරිසුදු මිනිස්සසෙක්ම පවතිනා වූ දිව ඇසින් චුතවන්නා වූ උපදින්නා වූ හීන වූ ප්‍රණීත වූ ස්වර්ණ වූ දුරාණ වූ සුගත වූ දුර්ගත වූ කර්මයට අනු උපදින සත්‍යයන් දකින්න. මේ පින්වත් සත්‍යෝ කාය වචී මනෝ දුස්චරිතය ඇතුව මේ ආර්යයන්ට ගරහලා මිච්ඡාදිට්ඨික වෙලා මිච්ඡාදිට්ඨික කම් සමාදන් වෙලා ඒ මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු නිරයට පැමිණෙනවා. එහෙම නැත්නම් මේ පින්වත් සත්‍යෝ කාය වචී මනෝ සුචරිතය ඇතුව ආර්යයන්ට ගරහන් නැතුව සත්‍ය අදහලා සත්‍ය ඇඳින් සමාදන් වෙලා මරණින් මත්තේ ස්වර්ග ලෝකෙට පැමිණෙනවා කියලා. මෙසේ පිරිසුදු මිනිස් ඇසෙක් වූ දිව ඇසින් දිබ්බ චක්වේ මේ උපදින්නා වූ මේ චුතවන්නා වූ ඒ විදිහට ඒ දකින්නමයි කියලා. එතකොට මේකත් කාටද කරන්න පුළුවන් කියලා තියෙන්නේ? ඕගොල්ලන්ට නේද? ආර්ය ශ්‍රාවකයට පුළුවන් කියලා. හැබැයි මේක කරන්න නම් ඕගොල්ලන්ට ටිකක් වෙලා යනවා. මේකට ආලෝකය කියන එක මෙනෙහි කරන්න ඕන. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන අඳුරු ස්වභාවයක් තියෙනවා. අර එළියේ ආලෝක ස්වභාවයක් තියෙනවා. ඉතින් දවල්ට අපි හිතමු ඔය ආලෝකය දැකලා ගෙදෙට ඇවිල්ලා ඇස් දෙක වහගෙන මම මෙහෙම ආලෝකය දැක්කා කියලා කල්පනා කරනවා. ඒක පාටම Tamanට පේන්නේ අර තිබිච්ච අර දර්ශනේ. ඒ දර්ශනේ නෙමෙයි අර තිබිච්ච තනකොළ ආදී වශයෙන් නෙමෙයි. එතන තියෙන ආලෝක ස්වභාවය. ඉතින් ওই ආලෝක ස්වභාවයත් එක්ක ටිකක් ජීවත් වෙන්න ඕනේ. ඉතින් මම නම් කළේ ඔය අරියට මගේ භාවනාව මිනිත්තු 25ක් කළා නම් මිනිත්තු 5ක් 10ක් ඒකේ ගැලවරට ඔය ආලෝකය කියන එක මෙනෙහි කළා. ඉතින් ඒක එක 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 දේවල් ඔකට භාවිතා කරනවා. දැන් පළක් අය කල්පනා කරනවා ඔය ආලෝක ඡායාවක් වගේ තියෙන එක උතුර නැගෙනහිර දකුණ බටහිර ওই දිශාවලට අදිනවයි කියලා. කෙනෙක් කල්පනා කරනවා මේක හඳ වාගේ රවුම් වෙන්නේ කියලා. ඉතින් හඳ වාගේ රවුම් වෙන්න නම් ඕගොල්ලෝ ඒ විදිහට දැකපු ආලෝක සංඥාවක් ගන්න ඕනේ. ඒ කියන්නේ පොල් අතු පැලවල් වල එහෙම තියෙන්නේ අර ආලෝක රවුමට නේද? අන්න ඒ වගේ එකක් ගන්න ඕනේ. ඊට පස්සේ කල්පනා කරනවා හඳ වාගේ ප්‍රයිට් වෙන්නේ කියලා. ප්‍රභාස්වර වෙන්න කියලා. ඉතින් කාලයක් යනකොට පේන්න ගන්නවා ඈත තියෙන රූප. දැන් මට පෙනුණා මම භාවනා කරන තැන තියෙන්නේ මේ කාමරේ බිත්තිය. හැබැයි කිලෝමීටර් එකහමාරක් එහා පැත්තේ මට පේනවා මේ තනකොළ යට බ්‍රිජ් එකක් තියෙනවා. බ්‍රිජ් එක ළඟ තනකොළ, ඒක යට තියෙන ගල් කැටයෙන් පේන්න ගත්තා. ඉතින් ඔහොම දර්ශන පේන්න ගත්තට පස්සේ මට පේනවා මට දැන් ඈත තියෙනව පේනවායි කියලා. ඒ පාර ওই තවුතින් සහ දිව්‍ය ලෝකේ චෛත්‍යයක් තියෙනවා, මම ඔන්නෝක බලන්න යනවායි කියලා මම ගියා. ඒ විදිහට තමයි අකනිට්ටාවට ගියේ. එතකොට දැන් මාට ඉස්සර හිතුනේ මම මේ ආලෝකයෙන් දකිනවා විතරයි කියලා. පස්සේ තේරුණා මේක මනෝමය කාය එකත් එක්ක යනවා කියලා. ගිහිලා ලෑන්ඩ් වෙනවා කියලා හිතන් Tamanට තේරෙනවා. දැන් බලන්න ඔය වයසට ගිය මිනිස්සෙක් හයි හත්තිය තිබුණා වුණත් ඇස් පේන්නේ නැත්තම් කකුල තියන්න බයයි නේ. ඒ වගේ තමයි අර ආලෝකයෙන් දැක්කොත් ඒ මනෝමය කාය එකත් එක්ක යනවා. ඉතින් කොහොමද මේ කවුරු හරි ඉපදෙන තැනක් දැනගන්නේ? අන්න ඒකට නම් තියෙන්න ඕනේ Tamanට ওই 6 වෙනි ධ්‍යාන සමාපatti විඥානංචායතන සමාපatti. එතකොට කවුරු හරි ඉපදෙන තැනක් දැනගන්න ඕන නම් ඒක පාටම විඥානංචායතන සමාදිනවා. මේකට තණ්හාවක් තිබිලා නම් බෑ. ඒ සමාදිනාම කල්පනා කර ඒක පාටම විඥානංචයෙන් දැනගන්න පුළුවන්. මෙන්න මේ පුද්ගලයා මෙන්න මේ අහවල් තැන ඉපදෙනවා. මෙන්න මේ දෙවෙනි පුද්ගලයා මේ අහවල් තැනට යනවා. මේ තුන්වෙනි පුද්ගලයා මේ අහවල් තැන ඉපදෙනවා. හැබැයි මේක වෙනස් කරන්න පුළුවන් ඒ කියන එක හිටන් ඒක ඒ දැනගන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට ඊළඟට පෙන්නනවා රූපතිය මේ ආර ශාวก තෙමේ උතුම් උපේක්ෂා සීත දෙනාගේ පිරිසුදුරව පැමිණ කෙලසුන් නැසීමෙන් කෙලසුන්ගේ වෙංගු චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්තිය කියන මේ මුක්තියින්ට ශ්‍රේෂ්ඨ ඥානයෙන් දැන් ප්‍රත්‍යාවේක්ෂ කොට වාසය කරනවා කියලා. එතකොට ওই චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්තිය කියන එක අපි හෙට ඉගෙන ගන්නවා චූලසුඤ්ඤත සූත්‍රයත් එක්ක. ඉතින් මේ විමුක්තියින්ට ගියාට පස්සේ ඔගලංගේ සිත නවත්තන්න පුළුවන්. අපි පළවෙනි දවසෙත් පෙන්නවා මේ බයිසිකල් රෝදයක් නතරෙන්න යනකොට දකුණට ගිහිල්ලා වමට ඇවිල්ලා මැද්දෙන් නතර වෙන්නේ. ආන්න ඒ වගේ සිත නවත්තන්න පුළුවන්. ඒ වෙලාවේ අර රචනයක් නැහැ. අන්න චිත්ත සංස්කාර සම්පූර්ණයෙන්ම නතර වෙලා ගිහිල්ලා තියෙනවා. අන්න බුදුහාමුදුරුවෝ පෙන්වන ගෘහපතිය මෙතකින් වනායි ආරවිනේ සර්ව ප්‍රකාරයෙන් සීල ආකාරයෙන් වෝහාර සිදීම උනායි කියලා. රූපිතී කුමක්කයි හඟන්නේද? මේ ආරවිනේ වෝහාර සමුච්ඡේදයේ යම් ආකාරද මේ සමුච්ඡේදයේ තමා කරේ දකින්වද කියලා. ස්වාමිනී මම කවරෙද්ද? ආරවිනේ සර්ව ප්‍රකාරයෙන් සීල ආකාරයෙන් වෝහාර සමුච්ඡේදයේ යම් ආකාරද මම ඒකෙන් ඈත් වෙච්ච පුද්ගලයෙක් කියලා. ඊට පස්සේ කියනවා ඊතායහපත ඊතායහපත යටිකුරු කර දෙයක් උඩු කර කර ආවාගේ ආලෝකයේ නැති තැනකට ආලෝකය ගෙනත් දුන්නා වාගේ කියලා තථාගතයන් වහන්සේ සරණ යන්නේ ධර්මයේ සරණ යන්නේ සංඝයා වහන්සේ සරණ යන උපාසකව ලෙසමා දරත්වා කියලා පෝතලී ගෘහපතිය ඉල්ලා සිටියා. එතකොට මේකේ භාවනා කරන හැටි අපි මේක කරන වෙලාවෙම කිව්වා. නැවතත් මතක් කරනවා නම් අර උදාහරණ හත තමයි අපි ඒ භාවනාවට ගන්නෙ නේ. එතකොට පළවෙනියට මොකද්ද තියෙන්නේ? අන්න ඔයගොල්ලෝ දන්නවා අර මස් කට්ටි කතාව. මස් කඩකාරයාගේ මස් ලුඹු ළඟට ගිහිල්ලා හිටියා. මස් කඩකාරයා මස් කට්ට ඌරලා අර මනුස්සයන් බල්ලට විසිකරන. බල්ලත් මොකක්වත් හිතුවේ නැහැ, දූවගෙන ගියා. ඇවිල්ලා මස් කට්ට ගත්තා. හපන්න හපන්න ඉතින් එයාගේ විදුරුහම තමයි තුවාල වෙලා ලේ ගලන්නේ. ඉතින් කාමියෝ ඇට කෑල්ලකට උපමා කළා. බොහොම ආදීනවයි කිව්වා. අපින් අපේ ඇඟම තමයි කාමයන් නිසා අදීන වෙන්නේ. දිය වෙලා වෙවි යන්නේ. එහෙනම් මෙතෙන්දී ඒ සතා මරපු බුච තමා ප්‍රපාණාතිපාතයේ තියෙන තැනින් මනස පිහිටවන. තීල මස් කට්ටක් තියෙන කබලින්කාර ආහාරයේ තියෙන තැන. තීල රාග සල්ලෙන් කරකවන. කරකවල කොහෙද උත්පත්ති ඇති වෙන්නේ? අපායේ තිරිසන් ලෝකේ වාගේ තැන්වල. දැන් කල්පනා කරනවා මේ බල්ලට තරම්වත් ආස්වාදයක් නැති මස් කට්ටකට මට අපායේ තිරිසන් ලෝකේ යන්න වටිනවද? ඊට වඩා හොඳ නැද්ද මේ පාණාතිපාතයේ තියෙන ඇල්මමම පහ කරමු. මේක අතීත වූ සංස්කාරයක් හැට බලනවා. මල් හිටවන්න හරි ගිහිල්ලා ඕගොල්ලන්ගේ අතින් ඒ සතෙක් මලාන තමා තමයි බුච නේද? ඒක අතීත සංස්කාරය. එතකොට දැන් ඒකට තියෙන ඇල්ම අපි පහ කරනවා. මේ මොහොතේ ජීවත් වෙන මං කියේ දොග් ගොවියකට උනත් කරන්න පුළුවන්. ඒක ගොවිතැන් කරනකොට සත්තු මලා. මේ වෙලාවේ එයා ගොවියෙක් නෙමෙයි. අතහැරියොත් ඒ පුද්ගලයා මලොත් එහෙම නිර්වාණයට එහෙම නැත්තම් බ්‍රහ්ම ලෝකේ හරි ඉපදේ ගිහිල්ලා අපව පොලොව කොටන්න යනවා කියලා එකක් නෙවෙයි. අතීත සංස්කාරයක් හැට බලලා ඒකට තියෙන ඇල්ම පහ කරනවා. එතකොට සතා මරන්න අර උදැල්ල උස්සන්න උස්මවත් ගන්නෙ නැහැ. එහෙනම් ආස්වාස පාස්වාස නිරෝධේන චතුත්ත්‍ය ධාන සමාපත්තිය ඒකෙන් ඒක සංඥා උපේක්ඛාවට ගිහිල්ලා නිර්වාණයට යන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඊළඟට අදත්තා දානි ඕගලන්ට මතකයි උකුස්සගේ කතාව. අන්න උකුස්සෙක් මස් කෑල්ලක් ඩැහැගෙන යනවා. අනිත් උකුසෝ කොටනවා නේද? බිම දාගන්න එහා දන්න. ඉතින් අතහැරියේ නැත්තම් මරණය හෝ මරණ සමාන දුකටපත් වෙනවා. එතකොට එහෙනම් මේ අදත්තා දානි කරන එක්කෙනා තමා නේද? අතීතයේ තමයි වැරට ගියේ රස්සාව කර ගියේ කියන එක. මෙතනින් තියෙනවා මස් කෑල්ලක් කබලින්කාර ආහාරයේ තියෙන තැන. රාග සල්ලෙන් අල්ල කරකවනවා. කරකවල කල්පනා කරනවා මේ අදත්තා දානි කරලා මං ගිහිල්ලා ඉපදෙන්නේ අපාය තිරසන් ලෝකේ වාගේ තැන්වල. ඊට වඩා හොඳ නැද්ද අදත්තා දාන්න තියෙන ඇල්ම මම පහ කරනවා. මං කිව්වා මේ වෙලාවේ ඕගලන්ට කාටවත් රස්සාවක් නැහැ. ඊයේ පෙරේද තමයි රස්සාවට ගියේ. මේ මොහොතේ ජීවත් වෙන්නේ. අර අතීත සංස්කාරක තියෙන ඇල්ම පහ කරනවා. ඒතකොට වැරට යනවා කියලා හිතනද හුස්මවත් අදින්නේ නැහැ. එහෙමනම් ආස්වාස පාස්වාස නිරෝධේන චතුත්ත්‍ය ධාන සමාපත්තිය ඒකෙන් ඒක සංඥා උපේක්ඛාවට ගිහිලා නිර්වාණයට යනවා. එතපි අපි පෙන්වුවා මෙතන පාණාතිපාතයෙන් වෙන්නේ මොකද්ද? සුබයි කියලා ඇදෙනවා නේද? අදත්තා දානෙන් නිත්‍යයි කියලා. එතකොට සුබේට නිත්‍යකහ කියලා ඊළඟට අන්න සුකේ මුසාව නේද? අන්න එතෙන්දි දීපු උදාහරණේ මොකද්ද? තනකොළ පන්දමක් පත්තු කරගෙන යනවා මිනිස්සෙක් ඉස්සරහින් හුළඟක් එනවා නේද? එතකොට මේ පන්දම නිසා අපි අතීතයේත් පිච්චුණා, දැනුත් පිච්චෙනවා, අතහැරී නැත්නම් අනාගතයේත් පිච්චෙනවා. ඒතර හුලඟ තමයි චතුරාර්ය සත්‍ය. පන්දම තමයි මගේ කියලා පත්තු කරගෙන යනවා. එහෙමනම් මෙතනින් තියෙනවා තනකොළ පන්දම, කබලින්කාර ආහාරයේ තියෙන තැනි. තීලා රාග සල්ලෙන් අල්ලා කරකවනවා. කරකොල කොහෙද උත්පත්තිය අපිට ඇති වෙන්නේ? මුසාවාද කරලා අපි යන්නේ අපාය. දැන් කල්පනා කරනවා මේ තනකොළ පන්දමක් වාගේ එකට මට අපාය තිරසන් ලෝකේ යන්න වටිනවා. ඊට වඩා හොඳ නැත්නම් මුසාවාදයට තියෙන ඇල්ම මම පහ කරනවා. ඉතින් මේ කකුල මගේ, බල්ලා මගේ කියලා අරගෙන මේක තියෙන නේ. එතකොට එහෙමනම් ඒක අයින් කරගන්න හොඳ භාවනාවක් ඕගොල්ලෝ ඊයේ හවස කරා. අසූචි පටවිය මගේ නෙමෙයි. අභ්‍යන්තරයේ තියෙන අසූචිත් පටවිය පටවියට පටවිය සමානයි. අන්න ධාතු මනසිකාරය කළා. එකක්වත් මගේ නෙමෙයි කියලා ගත්තා. අන්න එහෙම ගත්තයින් පස්සේ තමන් ඇවිල්ලා තියෙනවා අර මේ ආකාසඤ්ඤායතනෙ වාගේ තැනකට ඇවිල්ලා තියෙනවා නේ, අරූප ධානයේට. අන්න ඒක සංඥා උපේක්ඛාවට ඇවිල්ලා තිනවා. දැන් ඉතින් එතනින් පස්සේ, ඒ කියන්නේ කුසලෝච ජහති පාපකම්. දැන් සත්‍යාදිත්තාන්ට මනස යොමු කරනවා. මට ඕනි මේ ආකාසඤ්ඤායතනෙ නෙමෙයි, මට ඕනි නිර්වාණයයි කියලා අර අනුසයක් දන් දීලා රාග දෝෂ මෝහක් යාස නිබ්බතෝති. අන්න ඒ භාවනාව එතෙන්දි කරනවා. එතකොට අපි පෙන්නවා මෙතන සම්බන්ධතාවය. පානාතිපාතෙන් සුබයි, අදත්තා දානේ නිත්‍යයි, සුබේට නිත්‍ය එක්කව කරලා සුඛයි කියන එකාව. මේ කාරණා තුනම අතීත සංස්කාර හැටියට තමයි බලන්නේ. කකුල හරි මගේ කියලා ගත්තේ, නෝනා මගේ, ළමයා මගේ කියලා ගත්තේ අතීතේ. මේ මොහොතේ කවුරුවත් මගේ නෙමෙයි. ඊට පස්සේ කේලාම කීම නේද? අන්න ඒකට උදාහරණේ පෙන්වන්නේ අන්න ගිනි අඟුරු වලක් තියෙනවා. සැප කැමති, දුක කැමති නැති, ඒ වචනත් වැදගත්. මිනිස්සෙක් කියනවා දඩ පුරුෂෝ දෙන්නේ බාහුව දෙකින් අල්ලා ඇදගෙන යනවා. කවුද? තණ්හාවයි චේතනාවයි. ඉතින් අපි පිච්චෙනවා නේ. එතකොට ඒකෙදි අපි පෙන්නවා අර begin the feeling කියන එක. අර මුදල් රුපියලා බිල් ගෙවලා රුපියල් 10 අරගෙන යන අර මුදලාල් ළඟට නේද? මේ රූපෙන් මේ වේදනාව දෙන්න කියලා. අන්න වේදනාව සුඛයි කියලා පරාමාසගත වෙනවා. අන්න ඒක සම්බන්ධ කරන්න ඕනි මුසාවාදී කියන එකට. ඊළඟට සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා. අන්න ඒක සම්බන්ධ කරන්න ඕනි අදත්තා දානීය කියන එකට. එතකොට මේක වරුවක් නම් මේ වරුවට හබල් දෙකයි. හබල් ගාන විදිහට අර එක තැනම තමයි කැරකෙන්නේ. ඉතින් අපි පෙන්නවා අර ගාල්ල පැත්තේ මිනිස්සයාගේ කතාව. එයා අර මතකද ඇප්ලිකේෂන් එකක් දාන්න වෙලා නේද? පිච්චෙන හැටි නේද? අන්න ඒ වගේ හිතන්න. මොකද්ද මේ මොහොතේ හම්බ වෙලා තියෙන්නේ? මේ මොහොතේ ඔයගොල්ලෝ ගන්න පලාස කරන එක. මේ බත් එකට වඩා අර බත් එක හොඳයි. මේ මහත්යට වඩා අර මහත්යා හොඳයි. අන්න ඒ විදිහට දිගටම අපි පලාස කරනවා. ඉතින් මේක පිච්චෙනවා කියන එක තියෙනවා. ප්‍රසන්ට් මූමන්ට් එක. ඊළඟට දැන් අනාගත සංස්කාර එනවා. ගිද්දි ලෝභය කියන එක. ඉතින් ගන්න බුදුහාමුදුරුවෝ සිහිනයකට උපමා කළා නේද? අර හොඳ ඇඳක ඉඳාගෙන ඉන්නවා වගේ පේනවා. ඇහැරලා බැලුවායින් පස්සේ කබල් ඇඳේම තමයි තාම ඉන්නේ නේද? වැව් කකුණු මොකක්වත් ඇත්තේ නැහැ. පිබිදියේ කිසිවක් නොදකින්. දැන් ඉතින් තමන්ගේ ජීවිතේ මෙතෙන්දි හොඳට මෙනෙහි කරලා බලනවා ගිද්දි ලෝභෙදි. මගේ මේ මුළු ජීවිතේම සිහිනයක් නේද කියලා පොඩි කාලේ ඉඳන් පටන් අරගෙන ඉන්න. අර දුක් විඳිච්ච ඒවා අමතක කරන්න එපා. පාසල් ගිහිල්ලා ගුටි වැට ගාලා නේද? වෙච්ච දුක් ආදි වශයෙන් එක බලාගෙන එනවා. බලාගෙන ඇවිල්ලා ඊට පස්සේ මෙතන තියෙන්නේ මොකද්ද? කබලින්කාර ආහාරයේ ගිද්දි ලෝභය අතර කාමච්ඡන්දේ. එතකොට ඒක දික් කරාම එන්නේ ජරාවට. එහෙනම් කාමච්ඡන්දේ කියන්නේ ජරාවට ඇති කැමැත්ත. ඉතින් අපි ජරාවට කැමති වුණා නම් අනිවාර්යයෙන්ම අපි ව්‍යාධියටයි මරණයටයි කැමති වෙනවා. අපි මෝඩකම තුන් ගුණයක් වෙලා නේ. දැන් ඒ පාර මෙතන තියෙන්නේ ජාතිය ගිද්දි ලෝභය අතර නන්දිය. අන්න මැරලා ඉපදෙන්නත් අපි කැමති වෙනවා. මොකටද? කුණුඹ ගෙඩියට. ලාභ මච්චරිය නේ. එතකොට ඕක තුන්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේ කෙලවර ওই භාවනාව. එතකොට ඊට පස්සේ අන්න නින්දා රෝසය. ඉතින් අන්න මිනිසෙක් කන කරාබුවක් මේ ඉල්ලගෙන යනවා නේ. අපි කරාබු දාගෙන යන්නේ හොඳ තැනට නේද? මෙතෙන්ටම න්‍යායෙන්නේ. අන්න එතන කඩමණ්ඩියේ ඉන්නවා මිනිස්සු. ඉඳලා ඉඳන් කියනවා මෙයා නම් හරි පෝසත් එක්කෙනෙක් කියලා. අයිතිකාරයා ඉඳලා ඇදලා ගන්නවා නින්දා රෝසයටපත් වෙනවා. ඉතින් අපි ඕක තේරුම් ගන්න අපි ආච්චි අම්මගේ කතාවක් කිව්වා, අර ළමයාගේ කතාවක් කිව්වා. ඉතින් අපි බුදුහාමුදුරුවන්ගේ කතාව ගමු. එහෙමනම් මෙතනින් තියෙනවා කබලින්කාර ආහාරයේ කන කරාබුවක් හරි බෙන්ස් කාර් එකක් හරි තිබ්බා. තේල අපි බලනවා සුබයි සුකයි අත්ත. සුබේ ආවේ කොහොමද? ආනාතිපාතේ. නිත්‍යයි කියන එක ආවේ අදත්ත ආදානේ. සුබේට නිත්‍ය එක්කව කළා සුකයි යන්න තුගෙඩි බොරුව නේද? එතකොට ඊට පස්සේ අපි අත්තා කියලා ගන්නව නේද? ඒ සුකේ තමයි අඹගෙඩිය කාලා අත්තා කියලා ගන්න. ඉතින් නිකම්ම නෙමෙයි. ඒටි ඉස්සලා අපි පලාස කරනවා. මේ බත් එකට වඩා මේ බත් එක හොඳයි. බී අඹගෙඩියට වඩා මේ අඹගෙඩිය හොඳයි. ආදි වශයෙන් පලාස කරනවා. කරලා ඉතින් ලාභයි කියලා මේ ගන්නේ මේ අත්තා කියලා ගත්තට පස්සේ. එහෙමනම් මේ දකුණු පැත්තේ තියෙන පානාතිපාත අදත්තා දාන කීට ධර්මයේ උනේ. ඒ වගේම වම් පැත්තේ තියෙන ගිද්දි ලෝභය. ඒකයි ඒව සම්බන්ධ වෙනවා මේ අත්තත් එක්ක. එතකොට මෙතෙන්දී අභිනිවේෂයේ තියෙන තැනදී මලාන අපි යන්නේ අපායේ තිරිසන් ලෝකයේ කියන එකෙන් බලනවා. එතකොට ඒ භාවනාව තමයි තින්දි කරන්න තියෙන්නේ. ඒක කරලා තියෙන්නේ නේද? ඊළඟට ක්‍රෝධෝ දැඩි වෙහස. ඉතින් ඕගලන්ට මතකයි අර පළතුරු ගෙඩියේ කතාව. මිනිස්සේ පළතුරු හොයාගෙන ගියා. ඉතින් එයා දැක්ක මේ ගහක් තියෙනවා. හැබැයි එක ගෙඩියක්වත් බිම වැටලා නැහැ. එයා නගිනවා ගහට. නැගලා ඉවරලා පළතුරු මේ වලින් බඩ පුරව ගන්නවා. සරමත් කැහිපට ගහලා ඒකත් පුරව ගන්නවා. පල්ලෙයයි මිනිස්සෙක් කෙනා එයාටත් පළතුරු ඕනි. ඉතින් ඒක ගෙඩියක්වත් බිම වැටලා නැහැ. හැබැයි එයා ගහට නගින්න දන්නවා නේද? මේ ගහට නගින්න දන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අර අරයා ගහ උඩ ඉන්නේ නැද්දිම මේක කපනවා. ඉතින් අරයා බහැගත්තේ නැත්තම් මේ මරණය හෝ මරණ සමාන දුකකට පත් වෙනවා කියන එක තියෙනවා. ඉතින් අන්නේ අවස්ථාවේදී අපි කියනවා මේ ක්‍රෝධෝ දැඩි වෙහසට දීපු උදාහරණේ. එවනම් පළතුරු ගෙඩියක් මෙතනින් තියෙනවා කබලින්කාර ආහාරයේ තියෙන තැන. රාග සල්ලෙන් අල්ලලා කරකවනවා. කොහෙද උත්පත්තිය ඇති වෙන්නේ? අපි අපාය යන්න පුළුවන්. නමුත් පානාතිපාත අදත්තා දාන ඕවා තැරලා හින්දා අපි තුන් මනුස්ස ලෝකේ උපන්නා කියලා ජාතිය. දැන් ඉතින් Tamante මොකද වෙලා තියෙන්නේ? ජරාවට පත් වෙලා. අන්න ඒක නම් හොඳට ගන්න ඕනේ. Taman මම ජරා වෙලා නේද කියලා. විඥානීය නිතරම ලිස්සලා යන දණක් තමයි යෝග. එයා පෙන්නන ඔබ නිකන් ඔයා තාම ජරා වෙලා නේ. අර ආච්චිනි ජරා වෙලා තින්නේ. මොකද ඔය අවුරුදු 60ක් වෙලත් එක මිනිහෙන් මාත් එක කියලා තිනවා. මේ අතෙන් පෙන්නලා බලන්න මගේ හැම හොඳට තියනවා නේද කියලා. පේනවද? අර 60ට ගිහිල්ලත් අර මේ මිනිහයාට හිතෙන්නේ මේ මගේ එක හොඳයි කියලා. ඒක නිසා ඒකට අහු වෙන්න එපා. ඒක ගන්න තියෙන්නේ නෑ මං අනිවාර්යයෙන්ම ජරා වෙලා සත්‍ය සත්‍ය වශයෙන් ගන්න ඕන. එතකොට දැන් ඉතින් එහෙම වුණා නම් ඉතින් අර සුසුමුකුත් එක්ක එනවා. එහෙනම් ඉතින් ආච්චිට මොකද උනේ? ව්‍යාධියයි මරණයයි. එහෙනම් ඉතින් මටත් ඔච්චර තමයි නේ. එතකොට කලින් මට ශාරීරියක් තිබුණා. ඒක ජරා වෙලා තමයි ඒක මැරලා තමයි මම මේක හදාගත්තේ. දැන් මේක ජරා වෙලා තියෙන ඉස්සරහට ව්‍යාධියයි මරණයයි. ඒවනදි මේ පළතුරු ගෙඩියත් එක්ක ඉන්න බෑ කියලා ඒක අල්ලා විසි කරනවා. විසි කළාම ඕගොල්ලෝ යනවා ආකාස සංඥායතනෙ වාගේ අරූප ධානයකට. ඉතින් අපි පෙන්වුවා එතනත් ඉන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. අර අදෝසේ අර්ථ දැක්වීම මතක් කරගන්න අජ්ජත්ත රතු සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසෝ. අභ්‍යන්තරේ සමාහිත බවක් තියනවා කියන වික්ෂේපේ මුලාව පහ කිරීම තමයි අදෝසේ. කාටවත් ඉන්න පුළුවන් කමක් නෑ. අපි හැමෝම ලිස්ස ලිස්සා වැටෙනවා. නිව සංඥා නාසඤ්ඤායත ලාභියත් ලිස්සන තැනගම තමයි ඉන්නේ. එතකොට එහෙනම් පළතුරු ගෙඩිය කාලා ඉන්නත් බෑ. පළතුරු ගෙඩිය විසි කරලා ආකාස සංඥායත නිවාගේ තැනක ඉන්නත් බෑ. එහෙමනම් ඉන්න බැරි නම් මට ඉන්න ඕනි නම් මට තියෙන ක්‍රෝධෝ දැඩි වෙහස. ඉතින් මං ක්‍රෝධෝ දැඩි වෙහසටපත් වෙවි හැමදාම ඉන්නවද? නෑ. තමන් කල්පනා කරනවා මම නිවනින් පිටත දෙයක් ගන්නෑ කියලා. ඉතින් අපි බුදුහාමුදුරු පෙන්නලා දීලා තියෙනවා වටහතින් ඕගොල්ලන්ගේ ජීවිතේ මේක හත්වෙනි රවුම හත්වෙනි ස්ටෙප් එක. මේ 5යි 6යි 7යි අනාගත සංස්කාර හැටියට තමයි අපි බලන්නේ. සීන භවන්නේ අනාගතේ නේ. එතකොට ඉතින් දැන් කල්පනා කරලා බලන්න පානාතිපාතේ නිසා දේශේ, දේශේ නිසා පානාතිපාතේ. ඉතින් මේව අතහැරලා ඇවිල්ලා අන්තිමට තියෙන්නේ ක්‍රෝධෝ දැඩි වෙස. එහෙනම් අපි ආපහු යන්නේ පානාතිපාතේට. දේශින් පානාතිපාතේ. මේ දෙක අතර නේද මං අදත්තා දාන කරන්නේ, මුසාවාද කරන්නේ, පිසුනා වාච කරන්නේ, සිහින මවන්නේ, නින්දා රෝසයට පත් වෙන්නේ කියලා හොඳට සිහි කරලා බලලා අන නිවනින් පිටත දෙයක් ගන්නෙ නෑ. එතකොට තමන් හත්වෙනි ධානයේ හත්වෙනි ධානයට වඩා වැඩි තැනකට අවිල්ල තිනවා ධර්මයේ අවබෝධයත් එක්ක. ඉතින් මිනිත්තු දෙකක් ඉතුරු වෙලා තිනවන ඉතින් ඕගලන්ට අතීත භවයක් මෙනෙහි කරලා බලන්න පුළුවන්. ඉතින් ඕක මේ ඕගලන්ට නොපෙනෙනවාම නෙමෙයි. උඟක් දෙනකොට ඊව සීමාවක් නැහැ. කෙනෙක් කල්පනා කරනවා මම මේ ඇස් දෙක වහගෙන අතීත භවයේ දැන් මොකද්ද මම කලින් භවයේ කියලා කල්පනා කරපු ගමන් චිත්‍රපටිය වගේ ටක් ගාලා පෙනීගෙන යයි කියලා. එහෙම එකක් නැහැ. ඉවසීමෙන් බලාගෙන ඉන්න. දැන් බලන්න මට උනත් පේන්නේ මොකද්ද? අර කීතයි, ලී කෑල්ලයි මේකයි නේද? ඉතින් ඒක ඉන්ටර්ප්‍රීට් කරගන්නත් හැකියාවක් තියෙන්නත් ඕනේ. දැන් අන්න එක මිනිහෙක් ඉඳන් කියනවා. එයා දැක්කලු බල්ලෙක්. මං බල්ලයි කියලා කිව්වා. එයා බල්ලා කියලා. ඉතින් මං හැමෝ ඔයා එතකොට ඒ බල්ලව දැක්කේ නිකන් බ්ලැක් ඇන්ඩ් වයිට්ද නැත්නම් වර්ණවත්ද කියලා. ආ වර්ණය ඇතුව මං හොඳට දැක්කයි කිව්වා. ඒ කියන්නේ මොකද්ද? එයා බල්ලා නෙමෙයි. එයා බල්ලව දකිනවා. දැන් බල්ලගේ තමන් බල්ලා නම් තමන්ට ඒ විලායේ පේන්න ඕනේ කළුයි සුදේ කියන එක. බල්ලට පේන්නේ එහෙමනේ. එතකොට අර දැන් නිවාඩු බාඩෝ ගිහිල්ලා ඉන්නෝ ඉරිදා හිතන්නකෝ. ගාඩන් එකට ගියාම බල්ලත් ඇවිල්ලා වාඩි වෙනවා. අන්න ඒක දකින්න එක තියායි පේන්නේ. තව එක්කෙනෙක් කියනවා එයා දැක්කලු ඕද ගාලා ගින්දර දාලා පුච්චනවා මම අපායේ කියලා. ඉතින් එයා අපායේ නෙමෙයි. එයා ඇවිල්ලා සොහොන් පල්ලා. එයාගේ ජොබ් එක මිනිහ පුච්චන එක. මේ රස්සාව නෙමෙයි කලේ නේද? එතකොට එයා නම් අපායේ හිටියේ. එයාට දැනෙන්න ඕනේ අර සංඥාවෙන් වේදනාවේ මාව පිච්චෙනවා මේ වගේ කියන එක. අර සංඥාවෙන් එන එක තමයි ඒ වෙලාවට ට්‍රස් කරන්න ඕනේ. Tamanට දැනෙන එක. ඒක සැක කරන්න ගත්තොත් ඔගොල්ලෝ ඒ භාවනාවෙනුත් වැටෙනවා කියන එක තියෙනවා. අර ඉස්සෙල්ලාම එනවනේ Tamanට මේව එක. Taman හිතලා ගන්න එකක් නෙමෙයි. අරක හිතපු ගමන් Tamanට එකපාරට එන ඒ සංඥාව. හොඳයි ඒකයි කරන්න තියෙන භාවනාව.